ಬೇಕಾದ ಸಾಧನ ಬೇಕಾಗ್ತದೆ. ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ. ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ. ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ. ಗೌರವಣೀಯ ಮಹಾಸಂಘರ ನಿವಾಸರಾಗಿ ಶ್ರದ್ಧಾ ಬುದ್ಧಿ ಸಂಪನ್ನ ಕಾರ್ಮಿಕ ದೇವತನೆ ಮೊಮ್ಮೆ ಮೌಖ್ಯತೆ ಸೂರ್ಯನೇ ಉದಯ ಮೇಪಿ ಮುತುಂಟ ಕಲದೆ ಸ್ನಾಟ ಅನುಭವ ಪಠಿತ ಸಂಪಾದ ಧರ್ಮೇ ಪಿಲಿ ಬಂದವ ವಿಶ್ವ ಟಿಕಿಲಿ ಕಲ್ಲ ಇಟ ಪಸ್ತಿ ಅಪಿಟ ನಿಬಂಧ ಕಿನ್ನ ನೆತ್ತಂ ಸಸರ ದುಃಖ ಅವಸಂ ಕರನ್ನ ಅವಶ್ಯ ಪ್ರತಿಪದ ಉಡನೆಗೆನ್ನಿ ಕುಹುಮದ ಕಿನ ಕಾರಣಾವ ಪಠಿತ ಸಂಪದ ಧರ್ಮ ಅವಸಿ ಇತರ ಕಳ್ಳದಿನ್ ಇಟ ಪಸ್ತಿ ಈ ಸಸರ ದುಃಖ ಅವಸಂ ಕರನ್ನ ಈ ಮಾರ್ಗ ಸಮಾಧಿಕ್ಯ ವಿಸ್ತರ ಕರಲ ಏಕಟ ಅವಶ್ಯ ಪ್ರತಿಪದಿಗಳನ್ನು ಬಲ ಬರುತ್ತೇನು. ಇನ್ನು ಸಹಿ ನಿರ್ದೇಶನಾಕರಣಿ ವಿಶೇಷ ಕಾರಣಿ ಮತಕ್ಕ ಸಂಪಾದ ಧರ್ಮ ಅಭಿಧರ್ಮ ಪೀಠಕ್ಕೆ ನಾವು ಪಮಾದ ವಿಸ್ತರ ಅದನ್ನ ಧರ್ಮ ಕಾವ್ಯ ಪರಸ್ಪರ ಧರ್ಮತೆ ವಿರುದ್ಧ ಧರ್ಮತೆ ನಮು ಅದರ ಪರಿಚಯ ಧರ್ಮೇ ಆರಂಭ ಲೋಕೆ ಅತಿಕರಣ ಅತ್ಯ ಪರಸ್ಪರ ಮೊಹಿಸಾಮ ಅದಿದಾಸಿ ಪಠ್ಯ ಸಂಪಾದಿತ ಅಪಿ ಅರ್ಥ ಅರಗಂತಿ ನೈತಿ ಪೆನ್ನಲ ಇಹಮ ಅರ್ಥದತ್ತಹಮ ನಿತನ ಮಾತುವಿನ ಪರಸ್ಪರ ಕಾರ್ಯಗಳು ಇವಾಗಿನ ಏತುನಿ ನೆತ್ತಿವಿನ ವ್ಯರತಿ ಅಡುಮಾಂತಿಕ ಮೊಮ್ಮ ಪೆಹದ್ರಿಕರನ್ನ ಮಿತೋ ರೋಗಗಳಂತ ನೇರ ಸೇರುವುದನ್ನ ಪುಳುವಂಗೈ ನೇಕ ಎತ್ತದ ನೆತ್ತಿದ ಕಾರಣ ಇದು ಅಷ್ಟೇ. ನಮ್ಮ ಪ್ರಧಾನ ಕಾರಣ ಅವಿದ್ಯಾಲಯ ಪಠನಾಗ ಜಾತಿಯ ಮೇ ಕಾರಣ ಬುದ್ಧಜಾನ ಮಹಾನ್ಸಿ ಮನವ ಪ್ರಯತ್ನಿಕರನ್ನ ಕ್ರಮ ರಹಸ್ಯ ಉದವಕರೇನೆ ಪಠಿತ ಸಂಪಾದ ಧರ್ಮ ಮನಾಕೃತ ವಿಸ್ತರ ಕರಾಟನ ವಿಗ್ರಹ ಕರಾಟನ ಅಂಗ ದುಲಾಹಕವೇ ನಟವನ್ನೇ ಏಕೆಂದ್ರೆ ವಿಚಾರ ಮಾಡಬೇಕ ಈಗ ಕಾಲ ತುಮ ಇದೆ ನೆಟ್ಟವನೆ ಕೋಟಾಸ ಹತರ ಇದೆ ನೆಟ್ಟವನೆ ಆಕಾರ ವಿಸ್ತಾರ ಇದೆ ನೆಟ್ಟವನೆ ಮೂಲ ದೇಹಾ ಇದೆ ನೆಟ್ಟವನೆ ನೀವು ಪಠ್ಯ ಸಂಪಾದೆ ನೀವು ಏಟು ವಿಸ್ತರ ನೀವಾಗಿ ಕ್ರಮ ರಾಶಿ ಆಗ್ತೀನೋ ಏನ ಕ್ರಮ ರಾಶಿ ಬಿಡುತ್ತೆ ಈ ಹೆಮ ಕ್ರಮೇಯನ್ನು ಹೆಮ ಕ್ರಮೇಯಕ್ಕೆ ನಾವು ಬಹಳ ಕೊಟ್ಟು ಏಕ ಮುಕ್ತ ಆಗ್ತದೆ ನೆಟ್ಟವನೆ වෙනස් වෙන්නේ නැහැ. මූල දෙකකින් පෙන්නකොට ඒකම කාරණා 11ට කාරණා 11ට වෙන එක මූල දෙකට ඒකම කොටස 10ට කාල 3ට අංග 20ට එකතු වෙන්නට ඕනේ. ඒ විදිහට හරියටම ගලපනකොට ගැලපෙනවා නම් තමයි මේ පටිසම්පාද දේශනේ උත්තරේ නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒ විදිහට වෙනස් නොවන ආකාරයකට බලා ගන්න හින්දායි ඒ විදිහට එක එක පැතිවලින් පෙන්නන්නේ. ඒ කියන්නේ අපි යම් වස්තුවක් මනාවට පෙන්වන්න ගියොත් අපි ඒකට පිටුර රාම වර්ගන පෙන්වන්න ඕනොත් අපිට ඉතිරියෙනුත් පැත්තෙනුත් ආරහට එක එක පැතිකඩවලින් අරගෙන පෙන්වුවොත් තමයි මේ වස්තුවේ නියම විදිහට පිටුර ගන්න වෙනවා කියලා කියන්නේ නේද? ඒ වගේ මේ සංසාර චක්‍රයේ නැත්තම් දුක ඇති වෙන ඇති එක එක ආකාරයකට එක එක පැතිකඩවලින් පෙන්වන එක තමයි මේ පටිසම්පාදේ කරන්නේ. එකම දේ මනාව පැහැදිලි කරන්න තමයි පටිසම්පාදේ මේ ක්‍රම කියලා තියෙන්නේ. එතකොට මේ කාරණා ටික වර්තමානයේදී අපි අද මේ ටිකට අර්ථාරම්භ තියෙන හැටි මම ඉස්සරලා කියන්නම්. අපි අද අර්ථාරම්භ තියෙන්නේ අවිද්‍යා සංඛාර පෙරයි විඥාන නාම රූප සලආයතන වස්ස වේදනා කියන මෙන්න මේ ටික වර්තමාන ඵලයි තණ්හා උපාදාන භව කියන ටික වර්තමාන හේතුයි ජාති ජරා මරණ කියන ටික අනාගතයි. ඔය විදිහට යට අපි අර්ථාරම්භ තියෙනවා. මම ඒක ගැන කියන්නේ නැහැ. නමුත් මේක අනුකෝරු ටි ඒක එහෙම වෙන න්‍යායක් තියෙනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? එතකොට ඊට අමතරව මේ තුල තියෙන ධර්මතා මොනවද කියලා බලන්න තව මේක ඉඳ තියෙනවා. මොකද මේක පටිච්චසමුප්පාද ධර්මතා ටික විතරයි මේ තියෙන්නේ. තාම මේ පටිච්චසමුප්පාදේ විස්තර කරලා දෙන්න නැහැ කිසිම තැනක. මේක න්‍යායක් විතරයි මේ තියෙන්නේ. පටිච්චසමුප්පාදේ විස්තර කිව්වොත් මේක ඇතුළත 84000 ධර්මස්කන්ධය බලන්න පුළුවන් වෙනවා. එතකොට මොකද මෙතන අවිද්‍යා පත්‍ය සංඛාර කියන න්‍යායක් තියෙන්නේ. ඒ කියන්නේ සංඛාර කියලා යමක් ඇති වුණා නම් ඇති උනේ හෝ ඇති වෙනවා නම් ඇති වෙන්නේ අවිද්‍යාව නිසාමයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒක ආයි. විඥානය කියන ධර්මතාවයක් ඇති වුණා නම් ඇති උනේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ සංඛාරය නිසාමයි කියන ධර්මතාවයක් මේ විදිහට ජාතිය කියන ධර්මතාවයක් ඇති වුණා නම් ඇති වෙන්නේ භවය නිසාමයි කියන ධර්මතාවයක් තියෙනවා. තාම මේක ඇතුළත පුරවලා නැහැ. ඒ කියන්නේ අපි කියමු භවය කියන්නේ මොකද්ද? කාම භවයද, රූප භවයද, අරූප භවයද? ජාතිය කියන්නේ කාම භවය ජාතියද, රූප භවය ජාතියද, අරූප භවය ජාතියද? මොකද විස්තර කරලා නැහැ. මේ න්‍යාය විතරයි තියෙන්නේ. සමස්තයක් වශයෙන් ධර්මතාවයක් වෙනවන වෙන න්‍යාය විතරයි එතන තියෙන්නේ. ඒකෙදි ඒ න්‍යායයට ඉතාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතනදී මම කිව්වා ආදාපි අර්ථාරගෙන තියෙන ක්‍රමය පෙර අවිද්‍ය සංකාරයේ පෙරයි විඥානාවක සලායතන පස්ස වේදනා කියන ටික වර්තමාන විපාකයි තණ්හා උපාදාන බව වර්තමාන හේතුයි ජාති අනාගත ජාති කියන්නේ අනාගත භවය කියලා. හරි. මේක ගත්තාම පොඩි ප්‍රශ්නයක් මේකෙම ඇති වෙනවා. අපි කියමු අවිද්‍යා සංඛාරයේ පෙර කාමවචර වුණා. ඊට පස්සේ මේ විඥානාංග තොරන්න පස්ස වේදනා කියන එක කාමවචර වෙනවානේ විපාක දෙකේ. ඊට පස්සේ මේ වේදනාවට සංහා උපාදාන වෙලා භවය හදාගත්තොත් ජාති ආපහු ඉපදෙන්නේ කාම භවෙමයි නේද? කාම භවයෙන් වේදනාවකට සංහා කළොත් ඒ සංහා උපාදාන වීම නිසා රූප භවයේ ඉපදීමත් හෝ අරූප භවයේ ඉපදීම පුළුවන්ද? කාම භවයේ කාම ලෝකයේ කියන දෙයකට සංහා කළාම රූප භවයේ හෝ අරූප භවයේ උපදින්න පුළුවන්ද? බැහැ. උපදින්නේ කාම භවයෙන්මයි. එතකොට දැන් මේ ප්‍රතිසන්දියෙන් හටගත්ත මේ වේදනාව කාම වචනයකටම වුණොත් එතකොට මේ වේදනාවට තණ්හා උපාදාන වුණොත් ජාතිය කියන්නේ හැමදාම කාම භවෙම වෙනවා. ඒක වෙනස් කරගන්න බැරි වෙනවා. මොන එක ගැටලුවා. ඊකලෙක හොඳට බලන්න මෙතනදී අපේ ජීවිතයේ ආරම්භය කොතනද මේකේ විඥාන භාවක සලයන් පස්සේ වෙනවා කියන එක නේද? දැන් ඒවා විද්‍යාවන් කරන්නේ ඒ ජීවිතේනේ. ඒතකොට විඥාන භාවක සලයන් පස්සේ වෙනවා කියන එක නේ කවකදේද? හරි. මේ ජීවිතයේ අපේ අද මේ ජීවිතය තුළ කොතනක කොහොමද අවිද්‍යාව හම්බ වෙනවා? හරි. අපි දැරිලා මෙතන ආශ්‍රයක්ෂේත්‍ර කරගත්ත දැරිලා මෙතන කලුරිය කළා එහා පැත්තට ගිහිල්ලා පටිච්ච සම්පදාය අනේ අවබෝධ කරගන්න කියලා අත තිබුත් මේ අද ජීවිතේ අධික කරන්නේ මොකක්ද? අවිද්‍ය සංකාර කියලායි කියලා. එතකොට මේ අද ජීවිතය ඇතුළේ තිබුණේ මොකක්ද අවිද්‍ය සංකාර? බලන්නේ මොකද? යකෝ තිබුණේ මොකක්ද අවිද්‍ය සංකාර? හොඳයි. එතකොට පෙර ජීවිතයේදී අපි ඉපදුණු තැන නිමේති විඥානාව කරලා කොට වේදනා පෙර ජීවිතයේ කියලාවත් තිබුණා. ඒකෙදි මෞකසක පටන්ගම ආරම්භයේ මේ විඥාන අනුසලස පස්සේ එනවා නෙමෙයි. එතකොට ඒ ජීවිතේ අවිද්‍ය සංකාරයේ ඒකත් වෙනවා. එහෙම ගත්තම අවිද්‍ය සංකාරයේ කෙලවරක් තියෙන්නේ. අවිද්‍ය සංකාර අපිට හම්බ වෙයි. එතකොට පටිච්ච සම්පදායේ අංග 11 හම්බ වෙනවා. මම කියනවා තේරෙනවද? එතකොට මේ අර්ථකථන මේක පොඩි ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. එයමනේ දැන් අපිට මේ ජීවිතයේ උදලනකෝ මේ ජීවිතයේ අවිද්‍යාව නෝනා අපිට ඔය උත්තරම දෙන්නේ ගිය ජීවිතෙත් එහෙම මේ ජීවිතයේ තුල අවිද්‍යාව කොහොමද තිබුණේ නැහැ. එහෙම කරත්නම් ඒක ඉස්සර ජීවිතෙත් අවිද්‍යාව කොහොමද තිබුණේ නැහැ. මෙහෙම මෙහෙම ගත්තහම අවිද්‍යාව කියන එක කවදා හරි ගමතක කියන උත්තරයකට එනවා. එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා කියන්නේ තාවකයෙන් අපි මෙහෙම ඉගාවට තාවකයෙන් පරිශ්‍රණයක් කරනවා. ඉපදීම නැති කරනවා, භවය නැති කරනවා. භවය නැති කරනවා උපාදානයේ තණ්හාව, වේදනාව, පස්සේ සලආයත නාමක විඥාන නැති කරනවා. ওই ටික නැති කරනවා සංකාර නැති කරනවා, සංකාර නැති කරනවා, අවිද්‍යාව නැති කරනවා කියලා ආපහු නැරිලා ඉඳලා ඉන්නේ. එහෙම මෙරිලා ආපහු යහපත් ජීවිතයක නිල ඉපදිලායි අනුකම්පිතකට නෙමෙයි පරණයකට ආපහු ගිහින්නයි ආශ්‍රය කරන්නේ නැහැ. නමුත් දැන් අවිද්‍යාව හේතියක්වත් ඉතුරු නොකොට නැති කිරීමෙන් වෙන අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා, සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කියලා පරිසම්පද නිරෝධයක් වුනේ නැහැ. කොහොමද ඒක අපි දකින්නේ? මේක ප්‍රශ්නයක් මතු කළේ මම ඔබට උත්තර කියලා දෙන්නම්. නමුත් මේ විදිහට අපි ගන්න විදිහට අර්ථ අද දින අර්ථයේ ක්‍රමය ගත්තාම මේකේ පරස්පරතාව ටිකක් තියෙනවා කියන එක කොහොමද තේරෙන්නේ? තේරෙනවා. ඊගාවට තමයි යනවා කිව්වේ යථාර්ථවතේ පවතින පුරාණ කර්මයේ අර්ථකත්ව වේදනාව අරමුණු කරගෙන තණ්හා උපාදානය ඇති වෙනවා නම් අපි මොන ධර්මතාවයක් විසින් දැකලා තණ්හාව නැති කරන්නේ? අපිට තණ්හාව නැති කරන්න බලපෑමක් හම් වෙන්නේ නැහැ. ඉතින් ඔකට උත්තරය වෙනම සිද්ධියක් තියෙනවා. මම ඒක දැන් පැහැදිලි කරන්නම්. පටිච්ච සමුප්පාදයේ ත්‍රිපිටකගත නියමාර්ථය. ඒ කියන්නේ මෙච්චර කාලයක් මෙන්න මෙතන තියෙන මෙන්න මේ දෝෂය මතයි අපි හැමෝගෙම සාසන ප්‍රතිචාරියව වෙහෙර තියන්නේ කියන කාරණාව මම බය නැතුව මතක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ශරීර මහරහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මපස්සති සෝ පටිච්ච සම්පදාන් පස්සති. යෝ පටිච්ච සම්පදාන් පස්සති සෝ ධම්මපස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැකනන් එයා පටිච්ච සම්පදාය දැක කෙනෙක්, යම් කිසි කෙනෙක් පටිච්ච සම්පදාය දැක කෙනෙක් එයා ධර්මය දැක කෙනෙක් කියලා. ඒ කියන්නේ පටිච්ච සම්පදාය අවබෝධ වුණොත් තමයි ධර්මය අවබෝධ වුණා කියලා කියන්නේ. ධර්මය අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ පටිච්ච සම්පදාය ධර්මතාවය. ඊට පස්සේ මේ ශාස්ත්‍රයේ බෙදෙනවා ක්‍රම තුනකට. පරියත්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. ප්‍රතිවේදයේ කියලා කියන්නේ ඵලයට. ප්‍රතිපත්තිය කියන්නේ සීල සමාධි ප්‍රත්‍ය ශීක්ෂාවට. පරියත්ති කියලා කියන්නේ තෙලදාමට. පරියත්තිය ලැබුණොත් වර්ධිනව ප්‍රතිපත්තිය, ප්‍රතිපත්තිය ලැබුණොත් වර්ධිනව ප්‍රතිවේදයේ නැත්තම් ඵලය. එතකොට ප්‍රතිවේදයේ නැත්තම් ඵලය ලැබෙන්න හේතු වෙලා තියෙනවා කිමොතුනි අද දවසේදී ප්‍රතිපත්තිය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේච සුබද්ද සම්මා ඉමේච සුබද්ද සම්මා විහෙරණියන් අතිඥෝ ලෝකයේදී අරහත් කීයස සුබද්ද මහා කොට පිළිවෙත් පිළිතුරු මේ ලෝකේ රාජුන්ගේ හිස් වෙන්නේ නැහැ කියලා කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රහතන් වහන්සේලාගේ මාර්ගඵලලාභීන් හිස්ුණා නම් හිස්ුනේ කුමක් නිසාද? ප්‍රතිපත්තිය අනුවිච්ච නිසායි. පිළිවෙත් අනුවිච්ච නිසා කියන එකක් තියෙනවා. එතකොට පිළිවෙත් වෙනස් වෙන හේතු වෙලා තියෙන මොකද්ද? පරියත්තියට ගන්න අර්ථය වෙනස් වීම. පෙරදහමේ අර්ථය වෙනස් වීම කියන එක මතක් කරනවා. මේ පෙරදහමේ අර්ථය නිවැරදි වුණොත් නිවැරදි වෙන්නේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් නිවැරදි වෙනවා ප්‍රතිපදය. එතකොට අපි පොඩ්ඩක් මෙන්න මේ පෙරදහමේ අර්ථය ගන්න. මේ ගන්න මුලින් අපි ආයතන මෙතෙන්ට අවිද්‍යා සංඛාරයේ කියලා කියන එක වැරදි නැහැ. හරි. හැබැයි හැම විදිහකටම නැහැ. ඒකේ මෙක තියෙන එකතරා තැනක් වෙනස් වෙනවා. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරලා මරණසන්න මොහොතේදී ඒ කර්ම නිමිත්ත දෙවියන් පස්සේ ඒ කර්ම නිමිත්ත කර්ම නිමිති ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා නිකම් ක්ෂණය කියලා කියනවා. ඒ නිමිත්ත කෙරෙහි තණ්හාවෙන් උපාදාන වුණාම විඥානේ මෞකසට ඇදෙන්න බැස ගන්නවා. හරිද? ඊට පස්සේ මෞකසක විඥානයට හේතියාම සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූප දැකලා ආයතන දෙක හැදිලා ආයතන වල ස්පර්ශ වෙලා චක්ක සංපස්ජය වේදනා, රූප සංපස්ජය වේදනා, ගාන සංපස්ජය වේදනා, කාය සංපස්ජය වේදනා, මන සංපස්ජය වේදනා කියලා මෙන්න මේ ස්පර්ශ ආයතන හය ආරම්භයා වේදනාව පහළ වෙනවා කියන තැන දක්වාම පවතිනවා. මේක පෙර අවිද්‍යා කර්මයක විපාකය. එතකොට මේ විඥාන ආව සලආයතන පස්ස වේදනා කියනකොට බාහිරින් රූපයක් දකින්නේ පස්වන්නාසලා තමයි ආධ්‍යාත්මික පැත්තෙන් ගන්න පෙර කර්මයට පෙර අවිද්‍යා කර්මයට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැකගෙන දැන් ඇඟ ඇතුලෙන් ගන්න ආයතන දෙක හදාගෙන එළියට එන හැටි දකින්න බා පිටින් අරමුණු හම්බෙන්නේ නැති දකින්න එපා. දැන් ඇතුළත ශරීරයේ ඇතුළත විඥානයේ දෙහිදී ඇති හිතන්න සිතේ තියෙන ගති වලට ශරීරයේ අභ්‍යන්තරයේ ඉඳලා හදාගෙන ආයතන ටික හදා ඇහැට විනාසයේ ශරීරයේ තියෙන ආයතන ටික හැදිලා ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනෙනවා, කනට ශබ්දයක් ඇහෙනවා, නාසයට ගන්ධයක්, දිවට රසක් හම්බ වෙනවා කියන මට්ටම ළඟින් මුල්ම වස්තාව. මෙන්න මේ පෙර අවිද්‍යා සංකාරයේ ඉඳලා මේ විඥානාංග සලකන පස්ස වේදනා කියන තැන මුල් ටික විස්තර කරද්දී ඇහැට සීමා නොකරන ලද මට්ටමේ රූප, ඒ කියන්නේ මේ ඇහැට දැනෙන රූප වල රූප අරද අපේ මනසේ කිසිදු විස්තරයක් නැහැ, කිසිදු ගතියක් නැහැ, කිසිදු දැනුමක් නැහැ. ඇස් ඉදිරියට රූපයක් පෙනෙනවා විතරයි, කන ඉදිරියට ශබ්දයක් ඇහෙනවා විතරයි, නාසය ඉදිරියට ගඳකෝන් දැනෙනවා විතරයි. කිසිම මිම්මක් මනින්න එකතු මිම්මක්වත් අපේ මනසේ නැහැ. නැති මට්ටම. එතකොට වර්තමාන රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර අරමුණු ටික මොනගත්න කම්ම ඇහැල රූප පෙන්නන කම්ම කන ඇහැල ශබ්ද ඇහෙන කම්ම නාසය ඇහැල ගඳ සුවඳ හම්බ මොනගත්න කම්ම දිව ඇහැල රස මොනගත්න කම්ම කය ඇහැල පොට්ටබ්බේ හමුවන තෙක්ම ඒ ආයතන ටික පෙර අවිද්‍යා කර්මයේ අනුග්‍රහය බලාගෙන තියෙනවා. පෙර අවිද්‍යා කර්මයේ හේතුණු ඉදිරි පිටට රූප හම්බ වුණාට පස්සේ හම්බ වෙනවත් එක පෙනෙන රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා සමගියනේ වේදනාව කියන තැන පෙනෙනවා කියන තැන පෙනෙනවා කියන තැන මේ වේදනාව කියනකොට ඇහැගත්තොත් ඇහැද පෙර අවිද්‍යා සංඛාරයෙන් ඇහැ ඇදිලා ඇහැට රූපයක් මුණගත්තු දැන දකින්න මේ වේදනාව කියන දැන. ඊට පස්සේ නිකම්ම තණ්හාව ඇති වෙන්නේ නැහැ මෙතේට. මේ මම අනිත්‍යයෙන් ආකාර විස්තර කරනවා කියන්නේ මෙතන ඇස්තිපිටිට පෙර අවිද්‍යා සංඛාරයෙන් ඇහැ ඇදිලා රූපයක් මුණ දැක්සන කොට ඇත් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා සමගිර වර්තමානයේ අධ්‍යය සක්‍රිය වෙනවා. වර්තමානයේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා පෙනෙන රූපයට අපි හිතන් ගන්නවා. මෙන්න මේ අධ්‍යය සංකාරය. පෙනෙන රූපයට අපි හිතන් ගන්නකොටම මෙන්න මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික අතීත හේතු අතහරිනවා. දැන් අතීත හේතුවට ඇහැරිලා ඇති දෙයක රූපයක් හම්බ වුණා. රූපේ ඇත්ත ඇති නොදන්නා කම නිසා ඒ අරදිය කාම මට්ටමට හිතන්න ගන්නකොටම මෙන්න මේ අවිද්‍යා සංකාරය අතුරු කරගෙන මේක ආපහු විඥාන නාම සලස පස්ස වේදනා කියන ටික වර්තමානයේ ඇතුළු වෙනවා. මේ වර්තමාන අවිද්‍යා සංකාරය ඇතුළු මේ ඇත්ත නොදන්නා කම නිසා කාම මට්ටමේ සංකල්පයක් ඇති කර ගන්නකොටම මේ විඥාන නාම සලස පස්ස වේදනා කියන ටික කාම අවචර වෙනවා වර්තමානයේ. වෙනකොට මේ වේදනාව අරදයා තණ්හාව වේදනා දැන් කාමවචන වේදනාවකටයි තණ්හා කරන්නේ. කාමයේදී උපාදානයේ කාම භවයයි හදාගන්නේ. එයන් ගන්නු කායේ උපදින කාම භවයයි. එදා විද්‍යා සංකාරයේ හැදුණු මේ ඇතිදිරි පිටට රූපයක් මුණගැසෙනකොට රූපය ඇත්ත ඇති ඇති නොදන්නා කම මත රූපවචන මට්ටමේ කර්මයක් රැස්කර ගත්තොත් මේ අවිද්‍ය සංකාරය ඇතුළු කරනත් සංකාර මේ විඥාන නාම රූප සලකන පස්සේ වෙනවා කියන එක. මේක වෙනස් වෙනවා මේ වර්තමාන අවිද්‍ය කර්මයේ මතය. හරියට මේ සාය දුනවා වගේ වෙනවා. වර්තමාන මේ පෙර අවිද්‍ය සංකාරය වර්තමාන ආයතන ටික ඇදිලා රූප වෙනන රබ්ද ආනවා කියන තැන දක්වා විතරයි අනුග්‍රහය දක්වන්නේ. ඊට පස්සේ වර්තමාන පෙනෙන රූපය ඇත්තම ගන්නවා පෙනෙන ඇහෙන සත්‍ය ඇත්තම ගන්නවා කියන තැනකින් වර්තමාන අවිද්‍යාව සත්‍ය වෙලා කර්ම දස්තරෙන් ගත්ත ගමන් අතීත කොට සත්‍යාවෙනවා. මේ වර්තමාන අවිද්‍ය සංකාරය අතුරු කරගෙනයි මේ විඥානාව කරන්න පස්සේ වෙනවා කියන එක පවතින්නේ. එතකොට ආයතනයට හම් වෙන අරමුණ අවිද්‍යාව අඩුයි නමුත් අවිද්‍යාව තියෙනවා. රූපාවචන මට්ටමේ කර්මයක් කළොත් මේ විඥාන රූප සලයන් පස්ස වේදනා කියන ටික ධ්‍යාන මට්ටමට රූපවචක වෙනවා. එතකොට ඒ වගේ වේදනාවක සංහා උපාදාන වුණු රූප භවයේ එකතු වෙනවා. රූප භවයේ නැතු පොඩි පුරාණ කර්මයේ හදගත්තු මේ ආයතන ටික ඉදිරි පිටට අරමුණු දැනෙනකොට අවිද්‍යාව කියනවා. හැබැයි අවිද්‍යාව වාඩුයි සංඛාරයේ අරූප මට්ටම වුණා. මේ විඥාන නාම රූප සලයන් පස්ස වේදනා කියන ටික අරූපවචර වෙනවා. අරූපවචන වේදනාවක සංහා උපාදාන වුණොත් අරූප භවයේ දැක වෙනවා. අරූප වගේ ඡාතිය. ඒකයි කෙනෙකුට මේ කාම වචන මතනේ කර්මයක් කරලා මිනිස්සෙක් වෙලා ඉපදිලා නැවත මනුෂ්‍ය ලෝකයකට ඉපදෙන්නත් පුළුවන්, භූමි භ්‍රමික ලෝකෙට ඉපදෙන්නත් පුළුවන්, අරූප භ්‍රමික ලෝකෙට පුළුවන් කියන්නේ මෙතන වෙනස් කරගන්න ඕනවා. ඒ වෙනස් උනේ වර්තමාන තියෙන කර්මයේ වෙනස් කිරීම මතයි. මෙසක පෙර කර්මයකින් නෙමෙයි. අද කෙනෙකුට පුළුවන් නේද අපෝ කාම ලෝකෙම උපදින්න? ඒ උපදින්නේ වර්තමාන කර්මවල කර්මයකටයි. අද ඕනම් කෙනෙකුට පුළුවන් නේද රූපී බ්‍රහ්ම ලෝකේ නැවත උපදින්න ගියේ කරකට යන්න? පුළුවන්. අරූපී බ්‍රහ්මික ලෝකෙට පුළුවන් නේද? පුළුවන්. ඒ හැකියාව තියෙන වර්තමානයේ මේ වෙනස් කිරීම මතයි. මොකද මේ වේදනාව කියන එක සාමාජීය වුණොත් තමයි කාම වේදනාව සංහහ කළොත් තමයි කාම භූමිය උපදින්නේ. මේ වේදනාව රූප කාම වචනත රූපවල අරූප වචන දුමු තමයි තණ්හාව කාම වචනත රූප වචන අරූප වචන දෙන්නේ. එහෙම නැතුව තණ්හාව තුල නැහැ කාම වචන කරන තණ්හාව රූප වචන කරන තණ්හාව අරූප වචන කරන තණ්හාව කියලා. උපාදානිය තුල නැහැ කාම වචන උපාදානිය රූප වචන උපාදාන අරූප වචන උපාදාන කියලා නැහැ. ඒකේ තියෙන කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බ උපාදාන කියන උපාදාන එක. භවයේ තුල හැකියාවක් නැහැ කාම වචන, රූප වචන, අරූප වචන කරන්න. මේ වේදනාව කාම වචන සංහන කළොත් විතර කාම භවයම සියයේ. වේදනාව රූප වචන නම් වේදනාව අරූප වචන සංහන කරනකොට කාම වචන ධර්මයකටයි, රූප වචන ධර්මයකටයි, අරූප වචන ධර්මයකටයි සංහන කළේ ඒ කුසලනාති වර්ගෝ කියන යාතන විදිහට උමතරයි කියන එක වෙනවා. එතකොට ස්වම්නාන්සලයක කාරණාවක් අපි මෙතනදී පෙර අවිද්‍යා සංකාරයේද මේ ප්‍රතිසන්දි විඥානයේ දැකගෙන නාම රූප වල ආයතන තුළ ඉස්පස්සල වේදනාව ඇති වෙනවා කියනකොට පෙර අවිද්‍යා සංකාරයෙන් කරන්නේ ඇහැ ඇදලා රූප මොනගතන කරනකොට අවිකාරය. එර අවිද්‍ය සංකාරයෙන් කරන්නේ කන හදලා ශබ්ද මොනවස්සන කරන්න විතරයි. නාසය හදලා ගන්ධ මොනවස්සන කරන්න විතරයි. දිව හදලා රස මොනවස්සන, කය හදලා පොට්ටබ්බේ මොනවස්සන, මනස හදලා ධර්මාරම මොනවස්සන කරන දක්වාම එර අවිද්‍ය සංකාරය රකින්න. වර්තමානයේදී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තම මුණ ගැතුණු තැනදී ඒ රූපී ඇත්ත නොදන්නාකම එකෙන් මෙතන ඉඳලා අත්විඳන ඒ රූපී ඇත්ත නොදන්නාකම ශබ්දයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බේ ධර්මාරම කියන්නේ ඇත්ත නොදන්නාකම නිසා පුඤ්ඤාදී සංකාර හෝ අපුඤ්ඤාදී සංකාර හෝ අනිත්‍යාදී සංකාර ඇති කරගත්තොත් ඒ සංකාරය ඇතුළු කරගෙනයි පෞද්ගලිකයේ විඥානාත්මක සලයට පස්සේ වෙනවා කියන එක. එහෙම වෙනකොට හැම වෙලාවම මේ වර්තමාන සංඛාරයේ අවිද්‍යා සංඛාරයේ හැදේ ගන්නවා මේ විඥානාව උසලට පස්සේ විදලා කියන මේක. ගත්තාම මේ අවිද්‍යා සංඛාරයේ කාමවචරම මේ ටික කාමවචරයි, මේ ටික රූපවචරම මේ ටික රූපවචරයි, මේ ටික අරූපවචරම මේ ටික අරූපවචරයි. එහෙම වුණොත් කාමභවය, රූපභවය, අරූපභවය ඡායි. මේ ගොඩනගන්නේ පුරාණ කර්මයට, අවිද්‍යා කර්මයට, ආයතන ටික විඥානාවක වෙලා ආයතන ටික හැදලා ඇහැට රූප මුණගස්සන කොට ඇත්ත කෙරෙහිත් හම්බ වෙන රූපේ ඇත්ත ඇති හැටිම දන්නවනම් දකිනවනම් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට මේ සංඛාර නිරුද්ධ වෙනවා. පුඤ්ඤාදී සංකාර, අපුඤ්ඤාදී සංකාර, අනිත්‍යාදී සංකාර නැහැ. ඒ සංකාරපත්තේ නැටගත් මේ විඥාන නාම රූප සලායන පස්ස වේදනා කියලා ටික කාමවචක ධර්මයක්වත් රූපවචක ධර්මයක්වත් අරූපවචක ධර්මයක්වත් වෙන්නේ නැහැ. එතකොට මේ ඇත්ත ඇති ඇති දැකීමේ කලයක් නම මේක ලෝකෝත්තර විපාකයක් වෙනවා මේ ටික. ඒ මේ ඇති දෙයකට ආපු රූපේ ඇත්ත ඇති ඇති දකින්කොට මේ අවිද්‍යාව වෙනකොට මෙතන කියන්නේ විද්‍යාව කියලා. සංඛාර වෙනකොට කියලා කියන්නේ සම්මා සංකල්ප කියලා. සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන එක තමයි අතයි. එතකොට මේ විඥාන නාම රූප සලයන පස්සේ වේදනා කියන ටික මෙන්න මේ දිට්ඨියමයි දෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකල්ප දෙක. කල්යාණ මිත්‍රයාට සත්‍යධර්මා ශ්‍රවණයෙන් ධර්මයේ අහල ඉගෙනගෙන කියනවා ඇත් ඉදිරිපිට එන රූපේ ඇත්ත මෙන්න මේකයි කියලා ඉගෙන ගන්නවා. ඊට අනුව ඇත් ඉදිරිපිට හම් වෙන රූපය හම් වෙනකොට ඒ රූපයේ ඇත්ත ඇති හැටිම දකින්න පුළුවන් වුණා. පුරාණ කාලයේ තහතරගම හතගත්තා වූ ආයතන පිටකට එනෙන රූපයේ සැබෑම ඇත්ත ඇති හැටි දකින්නකොට එකට කියනවා සම්මා දිට්ඨි කියලා. සම්මා දිට්ඨි සා විජ්ජා විජ්ජා උපාදෝ අවිජ්ජා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව. විද්‍යාව උපංකරිය විද්‍යාව නිරෝධ වෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ විඥාන නාම රූප සලායතන පස්ස වේතන සංඥා උපාදාන භව ජාති මේ ඔක්කොම චක්‍රෙම නිරුද්ධ වෙනවා. අපි මේක අනිත්‍යතර ගැටලුවකට විස්තර කරනවා. ජරා මරණ ශෝක පරිදෙ දුක් දෝමන සෝපායාපය නිරුද්ධ වෙන්න නම් ජාතිය නිරුද්ධ වෙන්න ඕනේ. ජාතිය නිරුද්ධ වෙන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනේ. කාම භව හෝ රූප භව හෝ අරූප භව කියන තුන් භවයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. භවය නිරුද්ධ වෙන්න නම් උපාදානය නිරුද්ධ වෙන්න ඕනේ. උපාදානය නිරුද්ධ වෙන්න නම් සංඛාර නැති වෙන්න ඕනේ. සන්නහව නැති වෙන්න නම් මොනවා කිම දෙයක් නැතිවත් හරියට වේදනාව නැති වෙන්න ඕනේ. වේදනාව නැතිව ඉතනම සන්නහව නැති වෙයි. වේදනාව නැති වෙන්න ඕනේ. වේදනාවක තියෙන තර සන්නහව කියන එක නැති වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක වෙන්නලා දුකට හේතුව සන්නහවයි කියලා පෙන්නුවා. සන්නහව නැතිව දුක නැති වෙනවා කියලා පෙන්නුවා. එහෙනම් තණ්හාව නැතිකරන්න කියලා ප්‍රතිපදාව කිතුනින් පැනගියේ නැත්තේ ඇයි? ඒක නැතිකරන්නේ. මොකද දුක ඇතිවෙන්නේ තණ්හාවට තමයි. තණ්හාව නැතිව දුක නැතිවෙන්න තමයි. තණ්හාව නැතිකරන්න බැන්නේ වේදනාව නිසා නම් තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව නැතිකරන්න අපි කියමු දුක හේතුව තණ්හාව. තණ්හාව නැතිකරන්න කියලා හදමු. එතකොට තණ්හාව කියනවා මේ මංගල කරදර වෙන්න එපා. ඔයා වේදනාව නැති කරන්න මෙතන මම නැති වෙනවා. මංගල උත්සාහවත් වෙන්න එපා කියන්නේ. වේදනාව නැති කරන්න කියලා කියනවා. වේදනාව කියන මංගල කරදර වෙන්න එපා. මම නැති කරන්න උත්සාහවත් වෙන්න ස්පර්ශය නැති කරන්න මෙතන මම නැති වෙනවා. ස්පර්ශය නැති කරන්න කියනවා කියනවා මංගල කරදර වෙන්න කලබල වෙන්න එපා. ආයතන දෙක නැති කරන්න එතකොට මම නැති වෙනවා. ආයතන දෙක නැති කරන්න කියනවා කියන මොකක්ද? නාම රූප නැති කරන්න මෙතන මම නැති වෙනවා. නාම රූප නැති කරන්න කියන විඥානය නැති කරන්න එතකොට මම නැති වෙනවා. විඥානය නැති කරන්න කියන සංකාරය සංකාරය කරනකොට මේක ගන්න එපා. කෙලින්ම ගන්න එපා. පෙර සංකාරය ගන්න එපා. මෙතෙන්ටයි එන්නේ. සංකාරය නැති කරන්නක සංකාරය නැති කරන්න එතකොට මම නැති වෙනවා. සංකාරය නැති කරන්න කියන මාව නැති කරන්න කලබල වෙන්න එපා. අවිද්‍යාව නැති කරන්න මම නැති වෙනවා. අවිද්‍යාව නැති කරන්න ඕන කිව්වහම මාව නැති කරන්න කලබල වෙන්න ඕනේ. මේ පුරාණ කර්ම චාරකත්ත මේ ටිකේ ඇත්ත ඇති හැටි දකින්න එතකොට මම නැති වෙනවා කියලා සම්මා දිට්ඨිය කියන තැන දක්වා කියනවා. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රවෘත්ති කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාරය නැති වෙනවා. සංකාර වෙන කියන සංකාරපත්තෙන් උපදින විඥානය කියන්නේ හොඳට හැම වෙලාවෙම බලද්දි මෙතන ඔක්කොම හිත් කියන එක නෙමෙයි කියන්නේ. සංකාරපත්තෙන් උපදින විඥානය නෑ. පුඤ්ඤා සංකාරය හෝ අපුඤ්ඤා සංකාරය හෝ ආනිච්ච සංකාරය නිසා මේ විඥාන රූපලාදන පස්ව වේදනාව වෙයිනම් ඒක නෑ. එතකොට දැන් එතකොට ඉතුරු වෙනවා පෙර අවිද්‍ය සංකාරේ නැතකත් විඥාන රූපලාදන පස්ව ඉතුරු වෙනවා. වර්තමාන විද්‍ය සංකාරය මුලදත්ත දෙකේ සිදු වෙන්නේ නැහැ. මේක හොතට හිතන්න පුළුවන් නම් කියලා බොහෝ වටිනා සිද්ධාන්ත ටිකක් මම ඉදිරිපත් කරන්නේ. වෙන ගොඩ යන තැනක් නැහැ අපිට. ඒ විතරයි පටිච්චසමුප්පාදයේ මේ අර්ථය ගන්න නිසා යටි ප්‍රතිපදා වලට දෙන්නේ. එතකොට මේ අවිද්‍යාව වර්තමාන අවිද්‍යා සංකාරයේ ඉවතුනොත් සංකාර ප්‍රත්‍යේ උපදින විඥාන නාම තලයන් පස්ස වේදනා නිරුත්තරයි. ඒ කියන්නේ වර්තමාන අවිද්‍යාවේ ඇති කරගත්තේ අපි කාම මට්ටමේ අපුඤ්ඤාති හෝ පුඤ්ඤාති සංකාරයක් නම් මේ විඥාන නාම තලයන් පස්ස වේදනා කියන එක පුඤ්ඤාති සංකාර හෝ අපුඤ්ඤාති සංකාරය ඇතුළු කරගෙන ඉන්නේ. ඒ වේදනාවකට නම් සන්නහ කළේ කාම භවයේ ඉපදින්නේ. ඒ සංකාරයෙන් නිරුද්ධ වෙනකොට කාම මට්ටමේ ස්කන්ධ දෙක නැහැ. කාම මට්ටමේ ස්කන්ධ ටික අරබියා උපදින කාම මට්ටමේ කෙලෙස් ටික නැහැ. එහෙම නැතිනම් කාම භවය නැති වෙනවා. එතකොට අවිද්‍යාව අඩු වෙලා පුඤ්ඤාති සංකාර රූපව මට්ටමම ඒ සංසාර ප්‍රත්‍යේ මොකදින විඥානව සලකන පස්සේ වේදනා කියන ටික මේ සංකාර නිරුද්ධුනොත් ඒක නිරුද්ධ වෙනවා. ඒ මොනොත් රූප භවයේ ස්කන්ධ ටික අරන්ියා යෙදෙන කෙලෙස් ටික නැහැ. ඒ මොනොත් රූප භවය නැති වෙනවා. අරූප භව මට්ටමේ සංකාරයේ නැතිනම් ඒ සංකාර ප්‍රත්‍යේ මොකදින විඥානේ නැහැ. නාම රූප සලකන පස්සේ වේදනා නැහැ. එහෙම මොනොත් ඒ නිසා උපදින සංකාරය උපදින කෙලෙස් ටික නැහැ. ඒ මොනොත් අරූප භවය නැහැ. මේ අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භව ආයම වෙලාවම අපි සතරට ආව හේතු තමයි මේ විශ්වාසකාරයෙන් දෙන්නන්නේ. අතීතේ හේතු පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතු පංච ආයති ඵල පංචකම් අතීතේ හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් වර්තමාන හේතු පහක් නිසා අනාගත ඵල පහක් මෙහෙම යැපෙන්නේ. එතකොට අතීත හේතු පහ අටගත්තේ නිකන් නැමේ. එතකොට අවිද්‍යා සංකාරය මොකද කළේ? එතන තිබුණු විඥාන නාම බලයන් පස්ව වේදනා කාමෝචර මට්ටම ප්‍රහාවලා ඒක තණ්හා උපාදාන බව වෙච්ච නිසායි අපි මෙතෙන්ට ගෙනලා දැන්නේ. එතකොට අපි මෙතෙන්ට ගෙනලා ගන්න මුළුනේ පෙර ජීවිතයේ ඒ විදිහ කාම භව බවට පත් කරපු අවිද්‍යා කර්මය නිසායි අපි දෝෂේ යාට පනවන්නේ. අද පුරාණ කර්මයේ අටගත්ත විපාක ටිකේ මේකේ ඇත්ත ඇති ඇති නොදන්නා අවිද්‍යාවෙන් කාම වටේ කර්මයක් ඇත්තල්ලා මේ විදිහ කාම භවට පත් කරලා ඒකට තණ්හා උපාදාන වුණොත් අපි ආපෝ විඥානව තරහට පස්ස මේ වගේ කාම භූමියට පත් කරනවා. මේ වගේ දැනකට පත් කරද්ද අපිව මේ ස්වභාවයට පත් කරන මොළුනේ මේ අවිද්‍යා කර්ම නිසා අපි මෙයාට ඇඟිලි දික් කරලා දෙන්නන්නේ පෙර ජීවිතේ අවිද්‍යා කර්මයි කියලා. අද මෙතන ඉන්න මෙයාව තමයි මේ කියන්නේ අපි. මම කියන්නේ තේරෙන්න. මේක බොහොම සිද්ධියක්. හැම වෙලාවෙම මේ අවිද්‍යා කර්මය තමයි මේක කාමාවචර නොකළන අපි කාම භූමියේ උපදින්නේ නැහැ. එතකොට කාම භූමියේ වේදනාවකට සන්නහ කළා කාම භූමිය ඇලෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම උපමාවක් කළොත් කඩේ තියෙන මස් ටික හරි මාළු ටික කරේ ගෙනාවොත් අමුයෙන් අපිට කඩ පුළුවන් සන්නහ වෙදෙනවා කන්න බැහැ. ඉස්සෙල් අපි ඔබ කන්න පුළුවන් තණ්හා හේතන මට කඩා ගන්නවා. හොඳට කෙස් දාලා වැටලා තෙල දාලා මේ හොඳ සුවඳට රසට එන්න විදිහට හැදුවට පස්සේ අහං තණ්හා වේදේ. නේ කෙලිම මාස්මියෙන් තණ්හා වේදිනවද? නෑ. ඒ වගේ ප්‍රතිසන්දවතින් හතරක ස්කන්ධ ටික ටික මාස්මියේ වගේ. අවිද්‍යා කර්මය මොකද කරන්නේ? ඒකට මිරිස් කුඩු දාලා පාන් කුඩු තවරලා තෙල් වල බැදලා හොඳට තණ්හාව ඇති වෙන විදිහට හදනවා වගේ මේ ස්කන්ධ ටික දරුවේ රත්තරන් රිදී ගෙවල් දුරවල් යාන වාහන කියන ටිකට ද්‍රව්‍ය කාරණා වලට හදනවා මේ ආයතන ටික.
ඊට පස්සේ දහුවට කැමති, රත්තරන් වලට කැමති, විදි වලට කැමති, දුවගලුවට කැමති, දේපොළ වස්තුවට කැමති කියලා අන්න තරහම එදේ. ඔගලන්ට නිකම්ම හතර පහ ධාතු ටිකක් ස්කන්ධ ධාතු චිත්ත ජෛතික රූපය කියන ටිකක් අහුණු තරහම එදේනවා. එදෙන්නේ නැහැ. අවිද්‍යා සංකාරේ ඇහැට දෙන්නට චිත්ත ජෛතික රූප ටිකක් තියෙන කෙනෙක් පෙන්නන්නේ නැහැ. ඒ ටිකේ ඇත්ත වහලා මේ හරි ලස්සන බොල්වත්තක් නේ, හරි ලස්සන කාරයක් නේ, හරි වටිනා ඉඩමක් නේ කියලා ඇත්ති ත්‍රිපිටකට එන්නේ ඉඩමක්, වස්තුවක්, ගෙදරක්, දරුවෙක් කියලා මේ වටිනාකමකුත් එක්ක ඉස්සලා හදනවා යනවා. හැදුවට පස්සේ මේ හදන දෙයට කැමති. එතකොට බලන්න කාරණා දෙකක් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම නිකම්ම මස් කුලියට කැමති වුණ නැහැ. මුලින්ම හම්බෙච්ච මස් කුලිය පළවෙනි වතාවේදී කළා මොකද? ඇති කරන්න පුළුවන් විදිහට වෙනස් කරා. වෙනස් කළා, තමම වෙනස් කළා, තෙවුනට තමම වෙනස් කරගත්ත දෙන්නේ තමම කැමති. අපිම මස් කුලිය ගෙනල්ලා මිරිස් කුඩු තුන පහ කුඩු දාලා තව පාන් කුඩු වල තවරලා හොඳට සුවඳ එන විදියට රහයෙන් විදියට දැක්කෝ අපිමයි හැදුවේ. අපිටම තමුන හිතෙන්නේ නැති වෙන්නේ ඉතින්. එතකොට මස් ගුලියට දෙපැත්තකින් වැඩක් වෙනා නේද? එකක් ඒක වෙනස් කරන්න උදව් වෙලා වෙනස් කරපු එකට කැමැත්ත ඇති වෙනවා. වෙනස්කලේ කර්මයෙන් කැමැත්ත ඇති උනේ කර්ම වෙනස් කරන දෙයට කැමැත්තෙන් වැදගත්. ඒ වගේ ඇති ත්‍රිපිටට ආවේ චිත්තචෛතික රූප කියලා ටිකක් ඉක්කන්ද ටිකක්. අවිද්‍යාවේ මොකද කරන්නේ? ද්‍රව්‍ය කාරණාව කෙරෙහි කෙරෙහි වෙනස් කරනවා. වෙනත් හිතින්ම වෙනස් කරලා වෙනස් කරපු එකට අපි දැනෙනවා. දැන් ඔය විවාදවල වලත් කරන්නේ එකනේ නේද? දැන් කැලේ බැරිලා රෝගු වැටිලා ජරා වාස වල තිබුණොත් තමන්ගේ ගෙදරම තමන් ඉන්නේ තේරෙනවද? හිතෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? කර්ටන් දාලා ලස්සනට කර්ටන් දාලා අතුපතු ගාලා මල් පෝච්චි හිටවල තමකොළ ගවලා හරි ලස්සනට අපිම හදලා හදපියකේ අපිම සතුට වෙන්නේ නැද්ද? ඉස්සෙල්ලා සකස් කරලා ඉවර වෙලයි ආපහු සකස් කරගත්ත එකට සතුට වෙන්නේ. නිකම්ම කියන එකට සතුට වෙනවද? නැහැ. ඒ වගේ මේ ස්කන්ධ ටිකෙත් නිකම්ම කියන එකට අපි සතුට වෙන්නේ නැහැ. අවිද්‍ය සංකාරයෙන් අපිට ඕන ඕන විදිහට අපි වෙනස් කරගෙනයි සතුට වෙන්නේ. කාම මට්ටමට ප්‍රතිසන්දි වශයෙන් හම්බුනේ නැහැ කාම මට්ටමේ ස්කන්ධ ටික. කාම මට්ටමට ඇහැකන දිවනාසී ශරීරයේ හැදුනා. නමුත් කාමයේ තුලේ ඉඳ කාමයේ මිදෙනවද නැද්ද කියන එකට තව ඉඩ තිබුණා. අපිට කාමයේ මිදෙන්න මඟ පෙන්වුවේ නැහැ කවුරුවත්. ඉපදින ලෝකෙට එනකොටම පෙන්වුවේ මොකද්ද? ආයතන වලට හම්බෙන අරමුණු වලට කාම වස්තු හදාගන්න හැටි තමයි. ඒ කියන්නේ ඇත්තිදිරිට රුපියක් හම්බ වෙනකොට ඇත්තිදිරිට හම්බුනේ වර්ණ සටහන. වර්ණ සටහන චිත්‍ර මාත්‍රය. මේ පෙර අවිද්‍යා සංකාරී විඥාන වල නාම රූප වෙදලා ඇහැ ඇදිලා ඒ ඇහැට පුළුවන්කම තිබුණේ රූපයක් පෙන්වන්න විතරයි. වර්ණ සටහනක් පෙන්වන්න විතරයි. එතකොට ඒ ඇතිදිරිපිටට ආපු වර්ණ සටහනේ කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. රන් රෙදි මුතු මැණික් ඒව කිසිම දෙයක් තිබුණේ නැහැ වර්ණ රූපේ. එබඳු රූපයක් ඇතිදිරිපිටට එනකොට එක එක රූපයක් ගන්න අපේ මනසින් වටිනාකමකින් යුක්ත මානසිකාරයන් කරනවා අපි. මේ පෙනෙන රූපෙට මේකට කියන්නේ රත්තරන්. රත්තරන් කියන්නේ මෙච්චර වටිනවා. දැන් බලන්න නිකම්ම නිකම් කඩදාසි කුල කෑවෙන්නේ සල්ලි කියලා කියන්නේ. දැන් කිසිම දෙයක් නොදන්නා කිරිසප්පේ ගැති දිලිපිටට ඔය 10 කුලයක් ගන්නකො කුලයක් තිබුණා. අපේ ඇති දිලිපිටට කුලයක් හම්බ වුණා. ඔය කුලේ දෙන්නටම ඈත පිටන මට්ටම එකයි නේද? පොඩි ළමයාට කියනවාද මේක රුපියල් 1000ක් මෙච්චර වටිනවා මේවා මේවා කළ හැකි ගන්න ඕනේ කියලා අදදානකමක් තියෙනවද කුංචිම නොදරුවෙකුට නෑ. එතකොට ඒ ළමයාට කියවුණු රුපියම නෙමෙයි අපිටත් කියවුනේ. ඒක මෙහා මේක වටිනාකමක් තියෙනවා මෙච්චර වටිනවා මේක තල්ලි මේවේ මෙච්චර මෙච්චර කළ හැකි මේක ගන්න ඕනේ කියලා අත ධම්මන තැන දක්වාම ඔක්කොම ටික පුරවලා තියෙන අරගෙන නෙමෙයිද ඇස්තිරිදිනේ එන රූපේ පොඩි ළමයාගේ රූපේ අපිට පෙනිච්ච රූපේ වෙනසක් තියේද නැහැ. එතකොට හැමදාම ඇස්තිරිදිනට හම්බෙන රූප ඔහොමම නම් අද වටිනාකම් කිව්වොත් ඇහිඳල තාක්ෂිය දාගන්න ඕනි මත්තනේ වමනාවක් යොදන gati ticket තමයි මේ වර්තමාන සංකාරකේ වැටින්නේ. ඒ රූපේ වර්ණ සටහනේ ඇත්ත නොදන්නාකම නිසා ආමේක රුපියල් 1000ක් මේක මෙච්චර මෙච්චර වැඩ කළ හැකි දැන් ඕනේ අපි ඕව ඔක්කොම රැස් කරනවා කියන්නේ වෙන වෙනම තැන් වලින් එකතු කරන ඔක්කොම ටික එකට එකතු වෙලා තියෙනවා. රුපියල් 1000ක් කියලා දකිනකොට 1000ක් පොලක එකතු කරපු කාරණා ඔක්කොම ඔකට එකතු වෙලා තියෙනවා. ගන්න ඕනේ මෙච්චර දේවල් කළා ඇති නිවර්ව ගත්තාට මෙච්චරක් වටිනවා මේ කියන විස්තර ටික ඔක්කොම ආධ්‍යාත්මික පැත්තෙන් එනවා. අත දික් කළ ඇඟල රාශිය දා ගන්නවා කියන තැන දක්වාම gati ටික ආධ්‍යාත්මික පැත්තෙන් හදලා තියෙනවා. එතකොට ඒ වගේ gati ටිකකින් තමයි මනසේ තියෙන ඒ වගේ gati ටිකකින් තමයි ඕගොල්ලන්ට ඒ ඉස්සෙල්ලාම ඇසිද්දිරිපිටට ආපු චිත්‍රය දෙවනුවට ඒ චිත්‍රය දිහා ඕගොල්ලෝ බලන්නේ අර වගේ gati tika කිනුත් එක්කයි. ඒ කියන්නේ ඊගාවට බලන්නේ ඕගොල්ලෝ රුපියල් 1000ක් දිහා. ඊට පස්සේ රුපියල් 1000කටයි සම්හ කරන්නේ රුපියල් 1000යි උපාදාන්නේ මම එක කියන්නේ. එතකොට රුපියල් 1000කටයි කාම භවයේ හැදෙලා තියෙන්නේ රුපියල් 1000ක් අපි දැන් මේ විදිහටම ඊගාව භවයට යනවා. ඇසිද්දිරිපිටට ආවේ වර්ණ සටහන ඉස්සෙල්ලාම ඒක ඇත්ත නොදන්නාකම නිසා රුපියල් 1000ක් එක මෙච්චර මෙච්චර වටිනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට අත දාන්න පුළුවන් මට්ටමේ gati tikak මනසේ හදාගෙන ඒ gati tikකින් මනසේ ප්‍රෝගන ඒ රූප ආයතනයම රුපියල් 1000ක් දිහා බලන ඇහි තමයි වැඩේ. මුලින්ම ආගේ අවිද්‍යා සංකාරයේට වර්ණ සටහන කිය ඉදිරිපිට තරනේ ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා රුපියල් 1000ක් කියන මට්ටම gati tikak හදාගෙන රුපියල් 1000ක් දිහා බලලා දැන් ඇටරි. ඊට පස්සේ රුපියල් 1000කටයි සන්නහ කරේ රුපියල් 1000කටයි උපදානන්නේ රුපියල් 1000කටයි බලය හදාගත්තේ රුපියල් 1000කටයි ඔය එකක් එකක් ගන්න ඕගලන්ට දරුවෝ පෙන්නේ මුණු පුරෝ මුණු කියලා පෙන්නේ එතකොට යාන වාහන කියන ඔක්කොම පෙන්නේ මේක ඇතුලේ එකම විදියට රහතන් වහන්සේලාට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මොකක් නැති ඇයි ශුන්‍යයි. ඇති දිවිපිටට යම් රූපයක් හම්බ වෙනකොට අද අපේ මනසේ ඇති දිවිපිටට ආපු රූපය මුල් කරගෙන ස්ත්‍රියෝ වෙනේ නම් පුරුෂයෝ වෙනේ නම් ගෙවල් දුරවල් යාම වාහන ඉඩකඩ මිල මුදල් වෙනේ නම් රහතන් වහන්සේ කියන්නේ ඇති දිවිපිටට ආපු රූපය ඇත්ත ඇති හැටි දකිනවා වර්ණ සටහන කියන තැනට දැකලා වර්ණ සටහන කියන තැනට හිත තබලා ලෝකයේ gati tika සම්පූර්ණම මනසේ විදිච්ච කෙනේ එකම රූප සටහන ඇති දිවිපිටට එද්දී ලෝකයට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන gati tikaක් මනසේ එනවා ඒ රූපයම දකිනවා රූපයේ ඇත්ත ඇති ඇති එක තබලා ලෝකයාගේ මනසේ ඉඳෙන සියලුම ආශ්‍රයන් මිදිලයි මනසේ සියලුම කෙලෙසුම් මිදිලයි මනසේ ලෝකයාගේ සංයෝජන එකක්වත් ඒ මනසේ නැහැ. ඒ කියන්නේ තණ්හාව කරන්න රහතන් වහන්සේලාට ඒ පෙනෙන රූපායතනය ඇතුලේ රන් රෙදි මුතු මැණි ගෙවල් දුරවල් යන වාහන ඉඩ කඩක් නැහැ. මොකද මෙතන සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පයක් තියෙන්නේ මෙතන තියෙන ස්කන්ධ ධාතු ආයතනික ඇත්ත ඇත්තේ දැකලා තියෙන නිසා මෙතන රන් රිති මුතු කැලි දුවා ගරු ඇහිලා නැහැ. ඒ හින්දා අන්තිමට කියන්නේ මොකද්ද ලෝකයා රන්ත්‍රිදී දැකල තණ්හාව ඇති වෙන ආරම්භයේ රහතන් වහන්සේලා රන්ත්‍රිදී වලට තණ්හාව නැතුව ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ අපිට රුපියල් 1000ක් දැකලා තණ්හාව ඇති වෙන ආරම්භයේ පොඩි ළමයා තණ්හාව නැතුව ඉන්නවා. නමුත් අපි දැක්ක යුතු පොඩි ළමයට රුපියල් 1000ක් නැති නිසායි තණ්හාව නැත්තේ. රුපියල් 1000ක් කියන තිබුණොත් තණ්හාව නැති වෙන්නේ. රුපියල් 1000ක් කියනවා කියන්නේ වටිනාකම දැනෙනවා අය මනසේ. වටිනාකම කියනවා අය මනසේ. වටිනාකම දැනුනොත් වටිනාකම තිබුණොත් තණ්හාව නැති වෙන්නේ නැහැ. වටිනාකමටයි කාමය කියලා කියන්නේ. චිත්තෙට නෙමෙයි. නේතේ යා නේතේ කාම යනි චිත්තානි ලෝකේ. ලෝකේ චිත්‍ර කාමෙ නෙවි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාම. පොඩි ළමයා ඉතරහට ආපු චිත්‍රයට එක චිත්‍රයක්. ලොකු කෙනාගේ ඇස්තිරිකටට තාවි චිත්‍රයක්. ඒක කාමෙ නෙමෙයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාම. කාමය කියලා කියන්නේ සංකප්පයයි රාගයයි දෙක. මේක රුපියල් 1000ක් නේද? මෙච්චර මෙච්චර වටිනවා නේද කියපු ටිකයි කාමෙ. ඒක ගන්ඩෝනි කියලා අතදාන ක්‍රම තියෙනවනේ. අන්නේ ඒකයි කාමෙ. හිතුනේ නැති වුණත් අතදාන ක්‍රම තියෙනවා නම් කාමෙ. අත ගන්න නැතත් 1000 කියලා වටිනාකම දෙන්නකම තියෙනවා නම් කාමයි. අත ගන්න කම හෝ වටිනාකම දෙන්න කම හෝ කාමයි. තරංග චිත්‍රණ තත්ත්ව ලෝක චිත්‍ර තියෙනවා. රහතන් වහන්සේලා චිත්‍ර තියෙනවා. චිත්‍ර පරිහරණය කරනවා. නමුත් කාමෙන් මිදලා අත ගන්න ගතියක් නැහැ වටිනාකම දෙන්න ගතියක් නැහැ. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන ටික මිදලා මේ පෙනෙන අරමුණේ වටිනාකම් ටික තියෙන්නේ මනසේ. මේ පෙනෙන අරමුණේ මේ තරම් පුද්ගල භාවයකින් ඉඳලා තියෙන්නේ මනසේ. මේ පුද්ගල භාවයෙන් ඇලෙන කම හෝ පුද්ගල භාවයේ දැනෙන කම කාට අපිට මේ ටිකයි අපිට හිතෙන්නේ. එතකොට මම මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් අර්ථ විවරණය කළේ කවදාම හරි දවසක අපේ මේ සංසාරයේ චක්‍රයේ නිදෙන්නේ මේ පර්ශායතන හරේ ඇත්ත ඇති ඇති දකින්නවා කියන දැනට ආවෝ. ඒ ඇත්ත ඇති ඇති මේ පර්ශායතන හරේ ඇත්ත ඇති ඇති දැක්කොත් කාම මට්ටමේ හෝ රූප මට්ටමේ අරූප මට්ටමේ කර්ම රැස් වෙන්නේ නැහැ. රැස් නොවුනොත් ඒ කර්ම මත මේ විඥාන නාම සලයන් පස්ස වේදනා ටික කාමෝචර රූපෝචර රූපමෝචර මම බවටපත් වෙන්නේ නැහැ. ඒ මොහොත තණ්හා උපාදාන බව වෙන්නේ නැහැ. ඒ මොහොත නැවත සසර ඉවරයි. එතකොට තමයි පුරාණ කර්මයට හටගත්ත ටිකෙන් විතරක් අවසන් කරනවා කියන උත්තරේ. හරියටම තණ්හා උපාදාන බව කියන තැනින් චක්‍රය නතර කළා වෙන්නේ වෙන මොකුත්ද නෙවෙයි. පෙර අවිද්‍යා සංකාරයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ වර්තමාන අවිද්‍යා සංකාරයෙන් අලුත් වෙඩියා කරගන්න නොදී වර්තමාන අවිද්‍යාවට යටත් වෙන්න නොදී වර්තමාන විද්‍යාව උපද්දලා සම්මා දිට්ඨිය උපද්දලා සම්මා සංකල්පයකින් මේක ලෝකෝත්තර විපාකයක් බවට පත් කරගත්තොත් විතරයි පුරාණ කර්මයේ නාටගත් ටිකෙන් අවසන් වෙනවා කියන උත්තරය සාධාරණ වෙන්නේ. මේ උත්තරය අයිති රහතන් වහන්සේට විතරයි. ඒක නිසා පුරාණ කර්මෙන් හටගත්ත ticket නෙමෙයි තණ්හාව යෙදෙන්නේ කියන කාරණාව මතක තබා ගන්න. මම කියන ticket වෙනස තේරෙනවද? පෙර අවිද්‍ය සංකාරයෙන් හටගත්ත ticket කෙලින්ම තණ්හාව යෙදෙන්නේ නැහැ. කඩෙන් ගෙනාව මාස්කුට්ටියට කෙලින්ම තණ්හාව යෙදෙන්නේ නැහැ. ඒක තණ්හාව යෙදෙන විදිහට අලුත් වෙලියා කරගත්තාමයි තණ්හාව යෙදෙන්නේ. ඒ වගේ කඩෙන් ගෙනව මාස්කුට්ටිය වගේ තමයි මේ පෙර අවිද්‍ය සංකාරයට හටගත්ත විඥාන නාම රූප කලයන් පස්ස වේදනා කියන ටික. ඒක වර්තමාන ලුණු අඹුල් දාලා එතකොට තුන පහ කුඩු දාලා පාන් කුඩු වල තවරලා තෙලෙන් බදලා අඳලාගත්ත තමයි වර්තමාන අවිද්‍ය සංකාරයෙන් මේ ටික අලුත් විදියට කරගත්තා. එතකොට දැන් ඒකට සුවඳටත් කැමති, රසටත් කැමති, ගන්ධයටත් කැමති, ස්පර්ශයටත් කැමති, ඒ මස් කෑල්ල හැම එකකටම කැමති. මොකද හදරන්නේ තියන්නේ ඒකේ. බාහම හොඳට දැතු දුවනවා. කෑවම තොඟ දිවට ලුණු වතුර රස දැනෙනවා. ඈ එතකොට මේ හිතුවහමත් වර්ණ සම්පන්නයි රස සම්පන්නයි ගන්ධ සම්පන්නයි ආයතන ආයතන හොඳ විදිහට ඒක රකස් කරගෙන තියෙන. හැම වෙලාවෙම අවිද්‍යා සංකාරය විඥාන නාම රූප වලට කලින් යෙදিলা මේක තමන්ට ඕන විදිහට හදා ගන්නවා. පසුව යෙදෙනවා තණ්හා උපාදානය. එතකොට හැම වෙලාවෙම අපි මෙන්න මේ භවයට යන්නේ වර්තමාන අවිද්‍යා සංකාරය ආරාය කියන කාරණාව එක්කම. මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. පෙර අවිද්‍යා සංකාරයට හතගෙන විඥාන නාම සලආයතන පස්ව වේදනා කියලා වර්තමාන අවිද්‍යා සංකාරය අරවා ආපෝ විඥාන නාම සලආයතන පස්ව වේදනා වෙලා මෙහෙම චක්‍රයක ගිහිලා තියෙනවා. මෙතන සිද්ධියක් කියලා ගිහිලා තියෙනවා. ඒ සිද්ධිය තමයි මෙහාටත්ෙන් පෙන්නන්නේ වර්තමාන තණ්හා උපාදාන භව කිව්වට මෙතන විකම තණ්හා උපාදාන භවදෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහක්ම කියනවා නැවත ඉපදෙන තැනට උදව් වෙලා කියන කාරණාව වෙනමකට. මේ මං ආකාර විස්ස වෙනම වෙන්නේ කියල සටහන් කළා. මෙහෙම තිබුණාට මේක භව චක්‍රය අපිට තැකෙනකොට මෙන්න මේ ආකාරයට තැකෙන්නේ කියන තැනට. හරිද? උන්න දැන් මොයි පටිච්චසම්පාද සිද්ධිය වර්තමාන අර්ථයෙන් තිබුණ හැටි ඒකේ තිබුණ දොස්පලුත් දැනුනොත් ඒකේ නියම උත්තරේ ටිකක් ඒක වෙන්න ඕනේ හැටි ඒක තුඹුමියේ දෙදෙන හැටි භව නිරුද්ධ කරන නිවන් දකින්නවා කියන කාරණාවගේ ස්පර්ශ ආයතනේ සම්මා දිට්ඨිය යෙදීම කියන කාරණාව තමයි පැහැදිලි කළා. හරිද? දැන් ඊගාවට අපි එක උත්තරයකටයි ආවේ. මොකද්ද? පුරාණ කර්මයට හටගත්ත මම කියවන්නේ පුරාණ කර්මය කියන එක නියෝජනය වෙන්නේ ආධ්‍යාත්මික පැත්තේ ඉඳලා ඇහැ ඇදලා රූප පෙන්නනකම් කන ඇදලා ශබ්ද ඇහෙනකම් විතරයි. රූප පෙන්ඳ ගත්තාම ශබ්ද ඇහෙන්න ගත්තාම වර්තමාන අවිද්‍යාව සක්‍රිය වෙනවා කියලා කිව්වනේ මම. දැන් ඔතන බෙදා ගන්න ඉඩ තියෙනවා. පුරාණ කර්මයේ ඇහැගල රූප පෙන්නනවා, කන හදල ශබ්ද අසනවා, නාසය හදල ගන්ධ, දිව හදල රස, කය හදල පුට්ටබ්බේ මුණගස්සනවා. මේ ටිකේ විද්‍යාව අවිද්‍යාව දෙක බෙදාගන්න ඉඩ තියෙනවා. කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක උද්ගව කරගෙන විද්‍යාවට හරව ගන්න පුළුවන්. එහෙම නැතිවොත් නිතරම කැකිලා තියෙන බාර අවිද්‍යාව. ඒකට යන්න අමුතු උත්සාහයක් ඕනේ. බොහෝ කල්පිත කරවතේ දෙකේ කියන තැනකින් ආශ්‍රය දීලා තියෙනවා අවිද්‍යාව ගැටට. එතකොට දැන් මම පෙන්නනම් විද්‍යාව නැත සම්මා දිට්ඨිය. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් කාමාවචර රූපාවචර අරූපාවචර කියන තුන් භූමිය ආමෝ යෙදෙන සියලුම කර්ම නතර කරන්න පුළුවන්. සියලුම කර්ම නිරුද්ධ කරන්න පුළුවන්. කර්ම නිරුද්ධ කළා මේ ජීවිතයේදීම ditth ධම්මාදි නිබ්බුතු මේ ජීවිතයේදීම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්න පුළුවන්. ඒ කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්න පුළුවන් මොකද්ද? වර්තමාන ස්පර්ශ ආයතන හයි සැබෑ නැත්ත දැක්කාම වර්තමාන ස්පර්ශ ආයතන හයි සැබෑ නැත්ත කියලා කිව්වේ වෙන මොකෝවත් නෙමෙයි පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හැතුණු ඇහැට සැබවින්ම පෙන්වන්න පුළුවන්කම තිබුණු ඒ ඇහෙන් සැබවින්ම දායාද කළ ඒ ඇහෙන් කිසිම වෙනස් වීමක් වෙනස් කිරීමක් නැතිව විපරිතයක් නැතුව කෙලෙස් තිබුණත් නැතත් හම්බ වුණු හම්බ වෙන සැබෑම ඇත්ත තමයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. ඒ සම්මා දිට්ඨිය එක එක ආකාරවලට පෙන්වන්න පුළුවන්. මම ඒක එක පරියායකින් පෙන්වන්නම්. එකක් තමයි ඔගලන්ට පුළුවන්කම තිබුණොත් ඇස් ඉදිරි පිටට ආපු රූපය දිත්තේ දිත්තවත්තන් කියලා දකින්න. දකින්න එක දැකීමක් විතරමයි කියලා බලන්න පුළුවන් නම්. අන්න ඒ තමයි පුරාණ කර්මයක හටගත්ත ඇහෙන් යම් රූපයක් හදලා පෙන්වනනම් ඒ පෙන්නපු සැබෑම අර්ථය. මොකද දැකිනදී දැකීමක් විතරයි බව. දකින්නදී දැකීමක් විතරයි කියලා කියන්නේ කොහොම මොකක් නිසාද? මෙහෙම ගත්තහම තව ආයතනයකට අයිති නැති නිසා. පෙනෙනවා කියන දේ චක්කු විඥානිට විතරයි. පෙනෙනවා කියන භව රූපය කියන එක දැනගන්න පුළුවන් චක්කු විඥානයේ විඤ්ඤාතබ්බා ධර්ම. චක්කු විඥානයේ විඤ්ඤාණය ධර්ම. කියන අදහසින් ගිත්තේ පිටපතයි කියන්න පුළුවන්. එතකොට උත්තරයක් වෙනවා පෙනෙන දේ ඇහෙන්නේ නැහැ. පෙනෙන දේ ගඳ සුවඳ නැහැ. පෙනෙන දේට රස ආйти නැහැ. පෙනෙන දේ ස්පර්ශ කරන්න බෑ. කියන උත්තරයක් කියනවා. පෙනෙන දේ අනිත් රූප ආයතන හතරෙන්ම වෙන් කළා. පෙනෙන දේ ditthi විඤ්ඤාතයි. දකින්න පුළුවන්, මනසෙන් දැනගන්න පුළුවන්. එච්චරයි. අනිත් රූප ආයතන හතරෙන්ම අතාරින්න. තව කෙරුවට ගියාම ඔයගලන්ට තේරෙනවා පෙනෙන දේ විඤ්ඤාණයද නැහැ කියලා. විඤ්ඤාණයද නැහැ කියන්නේ විඤ්ඤාණය පෙනෙන දේ විඤ්ඤාණයයි විඤ්ඤාණයයි කියනකොට පෙනෙන දේ අතහැරලා කියන කාරණාවකට දකින්න පුළුවන්. දැනට එහෙම අවශ්‍ය නැහැ. පෙනෙන දේ අනිත් රූප හතරෙන් අයින් කරන්නකො. මම ඔකට අර උපමාවක් කියනවා. වතුරක ඡායාවක් වැටිලා තිබුණොත් වතුරේ පතිත වෙලා තියෙන ඡායාව දිහා හොඳට බලන්න. වතුර ගැන නෙවෙයි අහන්නේ මම ඡායාව ගැන. ඡායාව බැලුවොත් වතුරේ පතිත වෙලා තියෙන ඡායාව පේනව නේද? පේනවා. හොඳට බලන්න පේනවා. ඡායාව පතිත වෙලා තියෙන වතුර ටික කැළැත්තිලා සද්දයක් ඇහුනොත් අර පේනන ඡායාවට සද්දය ඇයිද? නෑ. වතුර කැළැත්තිලා එන සද්දෙ පේන දෙයට අයිති නෑ. ඡායාව පතිත වෙලා තියෙන වතුර පල් වෙලා ගඳක් ආවොත් ඒ ගඳ පේන දෙයට අයිතිද? නෑ. හොඳයි. ඡායාව පතිත වෙලා තියෙන යම් වතුර භාජනයක ඒ වතුර ටික දිවේ ගාලා බැලුවොත් ලුණු රසක් එන්නේ දැන්නොත් අර ඡායාවට ඒක අයිතිද? අල්ලන්න අත දැම්මොත් අතේ හැපේද අර පෙනෙන ඡායාව? නෑ. අත හැපෙන කොහෙද? වතුරේ. එතකොට පෙනෙනවද? ඡායාව පෙනෙනවා. හැබැයි අනිත් කිසිම ආයතනයකට සම්බන්ධ නැහැ. පෙනෙන එක විතරක් වෙන වෙලා කියලා. හරි. දැන් පෙනෙන ඡායාව ඕගලන්ට ඔසවලා ළඟට ගන්න පුළුවන්ද? වතුර ටික එහෙමම තියෙද්දී, භාජනෙත් එහෙමම තියෙද්දී, ඒ මත පතිත වෙලා තියෙන ඡායාව විතරක් ඔසවලා ගන්න පුළුවන්ද? බෑ. පෙනෙනදී ඔසවලා ගන්න නම් ඒක පතිත වෙලා තියෙන භාජනෙ මොනවාද එසෙව්වොත් ඡායාව එසෙන්නේ. පතිත වෙලා තියෙන ඡායාව දුරස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ භාජනෙත් එහෙමම තියෙද්දී, වතුරත් එහෙම තියෙද්දී ඡායාව විතරක් අල්ලලා හැක් කරන්න පුළුවන්ද? ඕන භාජනෙත් එක්කම දුරස් කරන්න පුළුවන් නේ. අන්න ඒ නිසා දිත්තේ දිත්තමත්තන් කියනවා. දකින්නේ දැකීමක් නෙවෙයි. ඒ කියන්නේ කිසිදු දෙයක් කරන්න බෑ. පෙනෙන දේට වඩා වතුරේ පතිත වෙලා තියෙන ඡායාව ඇහෙන් පෙනෙනවට වඩා තව මොනවද ඒක කරන්න පුළුවන් ගනුදෙනු පුළුවන් නම් කියන්නේ. වතුර භාජනයේ පතිත වෙලා තියෙන ඡායාව එක්ක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් කරන්න පුළුවන් ගනුදෙනු මොනවද පෙනෙනවට වඩා බලනවට වඩා තියනවද මොකක්ද? බෑ. ඒ නිසා ඒ ඡායාවට කියන මොකද්ද? දිට්ඨි දිට්ඨගත. පින්වතුන් ගන්නවද ඇසිඩිට පිටට අපේ ඇසිඩිට පිටට පෙනෙන රූපයේ සැබෑම ඇත්ත එකයි කියලා. මේ පෙනෙන රූපයේ සැබෑම ඇත්ත දිට්ඨි දිට්ඨමත් සම්පෙණීමක් විතරයි. පෙනෙන දේවල් වලට වඩා මේ රූපයක යන්තා ගනුදෙනු කරන්න පුළුවන් නම් මොන විදිහකටද අපි දකින්නේ මේ ඔක්කොම වර්තමාන අවිද්‍යා සංකාරයි කියලා. ඒ ඔක්කොම ප්‍රපංචයි කියලා දකින්නේ. ඒ ඔක්කොම ආශ්‍රවයි කියලා දකින්නේ. ඒ ඔක්කොම ප්‍රපංචේ, ඒ ඔක්කොම ආශ්‍රව, ඒ ඔක්කොම ක්‍රියාකාරකම්, ඒ ඔක්කොම හැකියාව ඔක්කොම මේ දෙන්නේ පෙනීම පමණයි කියන දර්ශනයකට ආවුදිය වෙලා යනවා. අයිස් කැල්ලක්, අයිස් කුට්ටියක් සීතකරණය එළියට අර ලව්ගේ තිබ්බොත් යම්සේ දිය වෙලා යයි දේ වගේ. දිත්තේ දිත්තමත්තන් කියන දර්ශනය ඇති කරගන්න විතරයි ඕනේ. මේ පෙනෙන රූප ආයතනයත් එක්ක යම්තා ක්‍රියාකාරකම් ටික පොගලට අද කරන්න පුළුවන් ඔක්කොම ටික දිය වෙලා යයි. එතරම් දිය වෙලා ඒකම න නිකම් රූප ආයතනය නෙමෙයි දියගෙන්නේ දුක දිය වෙලා යන්නේ. ඒක විඳින්න තියෙන මහා දුක් කප්පර දුක දිය වෙලා යයි. ඒකටයි මේ දර්ශනයට සම්මාදිට්ඨිය කියන නිවන කියලා. ඔය සම්මාදිට්ඨියට නිවන කියලා කියන්නේ සම්මාදිට්ඨිය නිවන හින්ද නෙවෙයි, සම්මාදිට්ඨිය අසංකත හින්ද නෙවෙයි. නමුත් මේ සම්මාදිට්ඨිය නිසා සාක්ෂාත් වෙන්නේ අසංකත බව නිසා. මහණෙනි ගංගානම් ගඟ පෙර දිගට ඇවිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා. යමුනා ගඟ පෙර දිගට ඇවිලා පෙර දිගට නැවිලා පෙර දිගට බරව පවතිනවා. සරබු මහි මේ ගංගාව පෙර දිගට ඇවිලා පෙර දිගට නැගලා පෙර දිගට බරව පවතිනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට ඇවිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ කිව්වේ මෙන්න මේ ditte ditta mattan දැකීම දැකීමක් පමණයි නැත්තම් මෙන්න මේ සම්මා දිට්ඨියට කියනවා නිවන කියලා. සම්මා දිට්ඨිය කියන්නේ අසංකතය නිසා නෙවෙයි, සම්මා දිට්ඨිය නිවන හින්දා නෙවෙයි. සම්මා දිට්ඨිය කියන එක නිවනට ඇවිල්ලා නිවනට නැවිලා නිවනට බරව පවතින නිසා. මේ ඇත්ත දැක්කොත් මේ ඇත්ත දැකීමත් එක්කම ආශ්‍රව ධර්මයන් දුරු වෙන නිසා, කෙලෙස් ධර්මයන් දුරු වෙන නිසා, රාග, ద్వේස, මෝහ ක්ෂය වෙන නිසා මේ සම්මා දිට්ඨිය කියන නිවන කියලා. නිවන නිවන කියලා කියන මොකද්ද? රාග, ద్వේස, මෝහ ක්ෂය නිවන කියලා. එතකොට ඔන්න ditte ditta mattan කියපු එක සම්මා දිට්ඨිය එක ක්‍රමයක්. සුතේ සුත මත්තන් ඇහිම ඇහිමක් පමණයි. මොකද ඇහිම ඇහිමක් පමණයි කියන්නේ කනට ශබ්දයක් ඇහුනොත් ඉංගතුම් ජර්මන් භාෂාවෙන් ගන්නවද නෑ. ජර්මන් භාෂාවෙන් කතා කරන කෙනෙක් ඇවිල්ලා මොනවාර කියාගෙන 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 ගියොත් ඔගලන්ට මොනවද තේරෙන්නේ? නමුත් පුරාණ කර්මෙන් හැදුණු කනට සෝත පරිච ශබ්දයේ උපජිත සෝත විඥාන කනත් සත්‍යයක් ගැටුනස සෝත විඥානයක් ඉපදිලා ඔගලන්ට සත්‍යයක් ඇහිලා තියෙයි. නමුත් ඒ සත්‍යය අරඹය ඔගලගේ මනසේ මොනවද තියෙනවද? බැන්න කියලා ඔගලන්ට ලැජ්ජාවක් තරහවක් එනවද? ප්‍රසන්නතාව කෙරෙහි මං ගැන ಗುಣ කිව්ව කියලා මහාස්ක කිද්දිවිල කොඩියක් වගේ ඉන්න ගතියක් එනවද? නෑ. එහෙනම් ලාභ ගැන පණිවිඩයක්, අලාභයක් ගැන පණිවිඩයක්, ලාභ අලාභ ආයතනයක නිඳා ප්‍රසන්නතාව සැප දුක් කියන ධර්මතා අටෙන් කුමන හෝ පණිවිඩයක් ඔයගලගේ මනසට ගෙන දිලා තියෙනවද? ඒ જાතික එයා කතා කරන සත්‍යෙ නෑ නේද? ජර්මන් ජාතික කෙනෙක් මොහොර්දය කියාගෙන 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 ගියොත් ලාභ අලාභ යත ආයත නිඳා ප්‍රසංසා සැප දුක් කියලා ධර්මතාවටත් ලෝකෙ තියෙනවනේ. අද ලෝකයට උපදින ඔය ධර්මතා අටෙන් කුමන ධර්මතාවයක පණිවිඩයක් ඕගලගේ මනසට ගෙනත් දෙයිද? එකක්වත් ගෙනත් දෙන්නේ. එහෙනම් ඔය ධර්මතා අට තිබිලා තියෙන්නේ කණේවත් සබ්දවත් සෝත විඥානෙවත් නෙවෙයි නේද? ඈ ඒ එක්කම හටගන්න මනසේ ඔය ලාභ අලාභ යත ආයත නිന്ദා ප්‍රසංස සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්වත් තමන්ගේ ජීවිතය සතු නොකරන අහිංසකම අහිංසක සත්‍ය මාත්‍රයක් තමයි ප්‍රාණ කර්මයෙන් හටගත්ත කණින් අපිට ඇසුවේ. සුතේ සුතමත්තන් කියනකොට මේ ඇහෙන සද්දේ ඕගලන්ට හැමදාම ඇහෙන හැම සද්දයකම ඇත්ත උච්චාරණ. ඒත් මෙහා දැන් මේ කියනේව තේරෙන්නේ ඕගලන්ට කර්ම සද්දියත් එක්ක යම්තා ගති දේවල් ඕගොල්ලෝ පිරිවරාගෙන මනසේ උපදීන. ඒ සද්දිය ඇත්ත නොදන්නා කම නිසා ඒ සද්ද අනුව ඇති කරගත්තා වූ ආශ්‍රව තමගේ මනසේ ඉදිරියයි කියලා දකින්න. සුතේ සුතමත්තන් කියන ගතිය යම් දවසකදී ඕගොල්ලන්ගේ මනසේ යෙදුනොත් ඇහෙන දේ ඇහිමක් විතරක් වුණොත් ඒ ඇහිමක් ඇහිම ඇහිමක් වුණා කියන ධර්මතාවය එක්ක ඒ සබ්දයට සම්බන්ධ යම්තා ඕගොල්ලන්ගේ ජීවිතය ඇති කරන්න පුළුවන් ගති ටිකක් තියෙනවා. දැනුම් අහපුවා දැනපුවා නින්දා අහපුවා ප්‍රශංසා අහපුවා ඔය ගති ටික ඔක්කොම ටික අයිස් කැටේ දිය වුණා වගේ දිය වෙලා යනවා. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තයස නකම්පති අශෝක විරජක්කේ මං ඒතං මංගල මුත්තමන් කියලා කී සුතේ සුතමත්තන් විච මනසකට අටලෝ ධම්මෙන් ස්පර්ශ කරන ලද මනස කෙනෙකුගේ කම්පා නොවේ නම් කියලා කිව්වේ අන්න එතෙන්ටයි. එතකොට මේ සම්මා දිට්ඨිය සබ්දය කියන එකේ ඇත්ත ඇති හැටි දැකපු දවසට අටලෝ ධම්මෙන් මිදෙනවා කියලා කියන්නේ ඒකටයි. ඒකයි නිවන් දැක්කම අටලෝ ධම්මෙන් කම්පා වෙන්නේ නැහැ කියලා කිව්වේ. සම්මාදිට්ඨිය නිවන කියලා කිව්වේ එකම දර්ශනයකින් ඔය ඔක්කොම වෙන නිසා. එතකොට මුතේ මුතමත්තා. මුත කියලා කියනවා නාසයට දිවට කයට ගැටෙන දේවල්. හරි මම මේ තැන්තැන් වල මුකුටලා අරගෙන කියන්නේ උමාවලි. දැන් අද දවසේදී ඕගොල්ලෝ කොච්චර ගුටි කාලා ඇද්ද, කාගෙන් කාගෙන් ගුටි කාලා ඇද්ද, මොන මොන දේවල් ඕගොල්ලන්ගේ ශරීර වල හැපිලා ඇද්ද, ඕගොල්ලන්ගේ ශරීර වල අසුචි තැවිච්ච නිසා දුක ඇවිල්ලා ඇති, පිළිකුල් ගෑවෙන දේවල් ශරීරේ ගෑවිලා පිළිකුල් ඇති වෙලා ඇති, ප්‍රියමනාප දේවල් ගෑවිලා සතුටු වෙලා ඇති නේද? හරි දැන් මම එක දෙයක් අහන්න. ඕගොල්ලෝ මේ ශරීරයේට පිටින් මේ තමන්ගේ ශරීරයට පිටින් මොන තරම් දේවල් විඳලා තියෙද? මම මෙහෙම අහුවොත් හොඳ ලී කෑල්ලක් පොළු කෑල්ලක් කරගෙන ඔයගලට ගැහුවොත් ඕන්න කල්ලක් බලමු අපි ට්‍රයි දෙක. ගැහුවොත් වේදනාවක් ඇති වෙයිනේ. පොළු කෑල්ල කයට වැදුනට පස්සේ ඒ කාය ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව ඕගොල්ලෝ විඳිනවටක පොළු කැල්ල විඳලා තියෙනවද? කවදාවත් විඳලා තියෙනවද? එහෙනම් පොළු කැල්ල පැත්තකින් දාලා අතකින් ගැහුවා. ඒ අත ගැටුනහම සවිඥානික කය ඇතිවෙච්ච ස්පර්ශයෙන් විඳලා තියෙනවද මිසක අත විඳලා තියෙනවද? එහෙමනම් ශරීරයේ පිටින් ඕගොල්ලෝ මොනවාම හෘදයක් විඳලා තියෙද කවදාහරි? ඊනකින්වත් මෙච්චර කාලයක් ඕගොල්ලන්ගේ ශරීරයේම ඕගොල්ලෝ විඳලා තියෙනවා මිසක කවදාවත් අබමල් රොණක කෝටියකින් පංගුවක් හරි කයෙන් බාහිර යමක් විඳලා තියෙද ඕගොල්ලෝ කවුරුහරි? බාහිර දේවල් කයට ගැටුනහම ගැටුණු කයම විඳලා තියෙනවා. කයේ තැලෙන තැලෙන හැටියට තැලෙන තැලෙන හැඩවලට කයම විඳලා තියෙනවා මිසක කයෙන් පරිබාහිර දශමයක්වත් විඳලා තියෙද ඕගොල්ලෝ? ඔගොල්ලෝ මුතේ මුතමත්තන් කියන එක පිරිසිඳ දැක්කෝ ලෝකයක් විඳිනවා වගේ ඈ ලස්ස හොඳ ඇඳක නිදාගත්ත සැප පහසු හෝ අසුචි ටිකක් ඇඟේ තැවරලා එන අපහසුකම කියලා හෝ මේ ශරීරේ බාහිර හොඳ නරකකින් විඳින සැප දුක් ඔගොල්ලොන්ට තියෙයිද? නෑ, ඒ ඔක්කොම දියවිලා යයි. තමන්ගේ කය විතරයි හොඳට හිතලා බලන්න. මේ බඹයක් වමන ශරීරයෙන් දාක්ෂණ්‍යයක්වත් ඔබ්බේ විඳලා තියෙනවද කියලා ඔයගොල්ලෝ හීලකින් උන කිසිම දවසක අපි කිසිම කෙනෙක් අපේ කායයට හැයමක් විඳලා නැහැ. හැමදාම කාය සම්පතිය ඇත්තේ එකමයි. නමුත් ඒ පොට්ටබ්බේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් පොළු කැලලක් වෙන්නලා ඇති. අවිද්‍යාවච සංකාර. ඈ නැත්තම් කෝටු කැලලක් අතක් පයක් නැත්තම් බාහිර කටුපඳුරක් මෙන්න මේක තමයි ඇවුනේ මේක තමයි විදුනේ කියලා පෙන්නලා ඇති. එහෙම වෙනකොට කටුපඳුර වලින් ආපු වේදනාව ඔයගොල්ලෝ විඳලා තියෙනවා, අතපය වැඩිලා ආපු වේදනාව විඳලා තියෙනවා, ගල් ගැටි වැඩිච්ච වේදනාව විඳලා තියෙනවා. ඒව ඔක්කොම කෙලෙස් නිසා විඳපු වේදනා නෙමෙයිද? ඇයි ඔක්කොම කයට ගැටිලා කයම නම් විඳලාදී අපි බාහිර වස්තු විඳලා නැත්තම් මේ බාහිර වස්තු වලින් වේදනාව විඳා කියනකොට අපේ ප්‍රපංච නෙමෙයි. එතකොට ඒ නිසාද මුතේ මුතමත්තන් කියනවා. ditte dittamatta sute sutamatta mute mutamatta vijñāte vijñātamatta. e kiyanne geval gena hituwa daruwa gena hitanawa ñātin gena hitanawa kiyala api sihi karana sihi kala api sapaduk vindinawa antimata yam dawasakadi okolo dakkon මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා. මනසින් ධර්මාරම්මණයන් උපද්දලා උපද්දපු ධර්මාරම්මණයන්ම අපි දැනගන්නවා. ඒ බව නොදන්නාකම නිසා දරුව මතක් වෙනවා කියන දුක විඳලා සැප විඳලා තියෙනවා. ගෙදර මතක් වුණා කියලා දුක් විඳලා සැප විඳලා තියෙනවා කියලා බාහිර ප්‍රපංචයකට ගිහිල්ලා තියෙන්නේ අපි සිතින් සිතුවිලි සිහි කළා සිතුවිලිමයි විඳින්නේ කියලා දැකලා නැත්තම්. එතකොට කෙනෙක් මනකින් ධර්මාරම්මණයන් උපද්දල උපද්දපු ධර්මාරම්මණයමයි දැනගන්නේ කියලා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් දැනගැනීමක් පමණයි කියන කාරණාව දැක්කොත් එයාට ගෙවල් දුරවල් දුවා දරුවෝ සිහි කරන්න බෑ. මැරිච්ච අය සිහි කළා අඬන්න බෑ. ඈ තමන්ගේ තරුණ කාලේ දේවල් සිහි කළා සතුටු වෙන්න බෑ. මොකද මනස එක්කමනේ අපි තනියමම ඔගොල්ලෝ තනියමම එක එක දේවල් සිහි කළා හොරෙන් hina වෙන්නේ නැද්ද? තනියම එක එක දේවල් සිහි කළා අඩන්නේ නැද්ද? ඒ ඇයි එහෙම hina වෙනවා අඬනවා කියලා? දැන් අර කිස්කම් කුටි කිස්සු කරනවා වගේ වැඩ අපි කරන්නේ මොකක් නිසාද? මනෝපටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඤ්ඤාණ කිර ටික නැති නිසා. මනසින් ධර්මාරම්මණය උපද්දලා උපද්දපු ධර්මාරම්මණයමයි දැනගන්නේ කියන ටික දැක්කම විඤ්ඤාතේ විඤ්ඤාතමත්. එහෙම වුණොත් අර විකාර නැහැ. සමහර කෙනෙක් ඇත්තටම ජීවත් වෙන්නයි මරණයි කියලා එකක් මෙයාට නැහැ. ඒ යථාර්ථයට අවහන. අදද ජීවත්වේ මැරීමට සාපේක්ෂව ජීවත් වීමට සාපේක්ෂව මැරීම. ditthi sutta mutta viññāta කියන ධර්මතා දෙක ධර්මතා හතරට හිත තැබුවාම එයා මිදුනේ ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකෙම මිදුණු කෙනෙක්. එයා මැරෙන්නේ කෙනා ජීවත් වෙනවා. ජීවත් වෙනුනොත් එයා මැරෙන්නේ කෙනා. එයා නොමැරෙන්නේ කෙනෙක් වෙනවා. අජරාමර වෙනවා. මොකක් නිසාද? එයා ජීවත් වෙන්නේ නොවන නිසා. එතකොට එයාට මරණය කියලා අඬන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. විඤ්ඤාතේ විඤ්ඤාතමත් අමුත් ඕගලන්ට දැන් ඉන්නවා කියලා හම්බ වෙන දරුවයි මරුණා කියලා තමන්ගේ ඥාතියෙක් සිහි කරනවා නම් එයා අතර වෙනසක් නැහැ. දෙකම මනස වෙනවා ඕගලන්ට. අද ඕගලන්ට වෙනසක් තියෙනවානේ මරුණු ඥාතියා නැරිලා ජීවත් වෙන්න ළමයා සිහි කරන්න පුළුවන්. මනස ජීවි අජීවි දෙකට බෙදලා ඕගලන්ගේ. මොකද්ද මේ දරුවා ජීවත් වෙන්නවා සිහි කරන්න පුළුවන්. ආවල් ඥාතිය නැරිලා යන්නේ. ඔගලන විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන්ම මරුණු කෙනායි ජීවත් වෙන කෙනාගේ මනස බෙදෙනවා. ජීවත් වෙන කෙනාගෙන සතුටු වෙන්නෙත් නැහැ, මැරිච්ච කෙනාගෙන දුක් වෙන්නෙත් නැහැ. මැරිච්ච කෙනාගෙන සතුටු වෙන්නෙත් නැහැ, ජීවත් වෙන කෙනාගෙන දුක් වෙන්නෙත් නැහැ. වයි වී නැහැ. සතුටත් නැහැ, වයිවත් නැහැ. ඒ නිසා ඔගොල්ලෝ ජීවත් වීම මරණය කියන දෙකෙ මිදේ. මේක කළ බල සහේතුක. කටපාඩමක් නැහැ. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. තනම. එතකොට මුත්තේ මුතු විඤ්ඤාතේ විඤ්ඤාත වර්තා. ඔන්න සම්මා දිට්ඨිය කියලා තාත්තකින් ගත්තොත් එක ක්‍රමයක් ඔය මම මතක් කළේ. තව ඉදිරියේදී ඉදිරි වැඩසටහන් වලදී මම පෙන්නනම් මේ සම්මා දිට්ඨියේ එක පරිලයක් අපේ අනිස් ස්වාමීන් වහන්සේලත් සම්මා දිට්ඨිය මුල් කාරණාව කරගෙන මේ දේශනා හැම එකක්ම කරන්නේ. එතකොට තව තියෙනවා සම්මාදිට්ඨිය පෙන්වන්න පුළුවන් ක්‍රම පෙර නොතිබීම හට නිතරම නැතුව නැති වෙනවා කියන පෙන්වන්න පුළුවන්. එතකොට ඒ ආයතනයේ ඇත්ත මොකද්ද කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආයතනය හේතු ප්‍රත්‍යය කියලා පෙන්වන්න පුළුවන්. මේ වගේ සම්මාදිට්ඨිය එක එක විදිහට පෙන්වන්න පුළුවන්. දැන් මම එක ක්‍රමයකින් පෙන්වුවා. ditte chutta muta viññāta කියන පරයාවේ. දැන් මෙන්න මේ සම්මාදිට්ඨිය මම පෙන්වුවා. දැන් ඕගොල්ලෝ ඊගාට දෙකක් ඉගෙන ගන්න ඕනේ. මොකද්ද? සම්මාදිට්ඨියේ පෙර සහ පසු. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න මොකක් කටයුතුද? මේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ කුමක් වෙනවද කියන ප්‍රශ්න දෙක ලියා ගන්න වෙනවා. ඒ කියන්නේ දැකීම දැකීමක් පමණක් වුණොත් කියලා මම දර්ශනය කිව්වා. සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් වුණොත් වෙනවා නම් මෙන්න මේකයි සම්මාදිට්ඨිය කියලා පෙන්නනවා. සම්මාදිට්ඨියට පසු ඇයි මෙහෙම සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? ඔය සම්මාදිට්ඨිය ඇති කරගත්ත ගමන් අර අපි කිව්වා වගේ ආශ්‍රව ධර්ම දුරු වෙනවා. ආශ්‍රව ධර්ම දුරු වෙනකොට මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡති. ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධ වෙනවා. දුක නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා. දුක නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා. අර තේරෙන දැනීම අපි කියමුකෝ. ඇහෙනදී ඇහිමක් පමණක් වුණොත් අනුන්ගේ බැනුම් අහපු මට්ටමින් මනස මිදෙනවා. කවදාවත් කාගෙම බැනුම් අහන්න පුළුවන් නෑ. ඇයි හොඳට දන්නවනේ තමන් බැනුම් අත් කරලා තියෙන්නේ කියලා. ඇයි කන ඉදිරිපිට එන හැම සද්දයක්ම කිසිම දෙයක් නොදන්නා භාෂාවකින් කතා කරන මට්ටමේ සද්දයක් නම් එන්නේ. අනේ මේ මට බයිනවා නේද මේ කියලා අපි හිතලා බැනුමක් හදාගෙන ඉවර වෙලයි හැම වෙලෙම මේ අවිද්‍ය සංකාරය. මස්රාත්තල ගෙනල්ලා ගැදලා ඉන්නේ තණ්හා කරලා තියෙන කාලේදී. කන ඉදිරිපිට සද්දයක් එනවා. සද්ද ඇහෙනකොට මට මේ වචන වල මේ විදිහට මේ මට බයිනවා නේද කියලා අපිමයි හිතන්නේ. දැන් අපිමයි හිතුවේ කියලා දන්නේ නැහැ. ඊගාවට අපිට තේරෙන්නේ අර සද්දේම අපිට බයින එකක් වගේ. ඊට පස්සේ මේ සද්දය අනුපේති විශේෂිත කරගන්න. සද්දේ කියන එක මුලින්ම ආවේ නිකම්ම සද්දයක්. මට බයිනවා කියලා සද්දේ බයින එකක් බවට පත් කළා. ඒ සද්දය අරබය ද්වේෂය ඇති කරගන්න තියෙනවා. කනගාට සද්දයක් කියනවා. හොඳට දැතලා තෙල් දාලා තියෙන්නේ දැන්. මට ගුණ කියනවා නේද මංගෙන ප්‍රශංසා කරනවා නේද කියලා අපි හිතමු. හිතලා ඉවර වෙලා මේ සද්දෙන් සතුටු වෙලා තියෙන්නේ. එහෙම නැතුව හැබැයි ඉතින් මෙහෙම කාරණාවක් කියනවා. අටලෝ දහමින් මේ කෙලෙසුන්ගේ මිශ්‍ර වෙනතා නාතයි කියන්නේ අනාතයි කියනවා. ඇයි? අනුන් මත තමයි අපේ යැපීම තියෙන්නේ. අනුන් දෙකින් 17 වැදගෙන ඉන්න වෙනවා. ඇයි මම දුකක් නැතුව සතුටින් ඉන්නවද නැද්ද කියන එකේ තීරණය තියෙන්නේ මම මත නෙමෙයි ඕගොල්ලෝ මත. ස්වාමීන් වහන්සේලා හරි කිම්මුතුන් හරි දැන්නොත් මට දුක එනවා නම් දැන් අපි සද්දේ දකින්නේ බාහිරින්නේ. දැන්නොත් මට දුක එනවා නම් මට දුක එන විදිහට දැනුම් නාහගන්න මට ඉතින් වැදගෙන ඉන්න වෙනවා. ඇයි ඒ දැන්නොත් මොකද වෙන්නේ? දුක එනවා. ඉතින් මට ප්‍රසන්නතා අහනකන් සතුටු වෙන්න පුළුවන් නම් මට සතුටු වෙන විදිය ප්‍රසන්නතා වෙන්න මල්වට්ටි දීගෙන ඉන්න වෙනවා. නමුත් රහතන් වහන්සේලා කියන්නේ අනුන්ට රිද්දන්නවත් අනුන්ට සතුටු කරන්නත් පුළුවන් අය නෙවෙයි. කාටවත් රිද්දන්න බෑ. ඇයි? කවුරුවත් බැනලා නැහැ. කවුරුත් ප්‍රසන්නතා කළා නැහැ. දැනුමද ප්‍රසංසාවද බවට පත් කරගත්තේ තමන්ගේ මනසෙන් කියලා දන්න හින්දා තමන් එක දැනුම ප්‍රසංසාව බවට පත් කරගන්නේ. දැන් දැනුමක් නොවන දේ දැනුමක් බවට පත් කරගත්තේ අපි නම් ප්‍රසංසාවක් නොවන දේ ප්‍රසංසාවක් බවට පත් කරගත්තේ අපි නම් නමුත් ඒ බවට පත් කරගත්තත් අපි කියන එක නොදන්නවා. කොහොමද දැන් ගිහිලා තියෙන්නේ? එහෙම අපි දැනුමක් නොවන දේ දැනුමක් බවට පත් කරගෙන, ප්‍රසංසාවක් නොවන දේ ප්‍රසංසාවක් බවට පත් කරගෙන, ප්‍රසංසාවක් නොවන දේ ප්‍රසංසාවක් බවට පත් කරගත්තා, දැනුමක් නොවන දේ දැනුමක් බවට පත් කරගත්තා කියන එක නොදන්නාකම නිසා ඒ දැනුම ප්‍රසංසාව නැවත ඒ බවට පත් කරගන්න හේතු වෙච්ච රූපේ සබ්දයට ගැට ගහලා අපි මේ සතුට වෙලා තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක තේරෙන්න නැහැ. ඒ කියන්නේ මුලින්ම කන ඉදිරි පිටට ආවේ ජර්මන් භාෂාවෙන් කියන්නකො. හරි, දැන් මොකෝත් එතකොට තේරෙන්නේ. දැන් ජර්මන් භාෂාව වගේ රටකට ගියොත් කාටවත් අපිට රිද්දවන්න හෝ ප්‍රසද්දා කරන්න හෝ පුළුවන්ද? බැ. කාටවත් කැහෙලින් ඉන්න පුළුවන් මේ වගේ රටකට ගියොත්. කාලයක් යනකොට ඉස්ලාම රටට ගිය දවසේදී බලන්න එහෙම වුණේ නැහැ. හරිනේ. නමුත් අද හැමදාම එකක් වෙන්න එක. අවුරුදු දෙකක් තුනක් යනකොට ඕගොල්ලන්ට භාෂාව තේරෙන්න ගන්නවා කියලා කියන්නේ ඇහෙන සද්දවලට ඕගොල්ලෝ හිතන්න පුරු වෙනවා. හරිද? මුලදී ඉස්ලාම ඕගොල්ලන් හිතෙන් සක්‍රිය වුණේ නැහැ. සද්ද යනකොට ඕගොල්ලන් හිත ක්‍රියාත්මක නැහැ. අවුරුද්දක් විතර යනකොට ඕගොල්ලන් ජර්මන් භාෂාව පුළුවන්. දැන් ජර්මන් ජාතික කෙනෙක් දැන්නොත් ජර්මන් ජාතිකයන් බැනුම් අහන්න බැයිද එතකොට? අවුරුද්දක් විතර ගියාට පස්සේ ජර්මන් භාෂාව පුළුවන් වුණාම ජර්මන් ජාතික කෙනෙක් දැන්නොත් ජර්මන් ජාතිකයන් බැනුම් අහන්න පුළුවන් නේද? පුළුවන්. ජර්මන් ජාතිකයන් ප්‍රසන්නව අහන්න පුළුවන්. රටට ගිය අලුත් කාලේ මුල් කාලේ ඒ අයගෙන් බැනුම් අහගෙන ප්‍රසන්නව ගියේ. අවුරුද්දක් ගියාට පස්සේ භාෂාව පුරුදු වුණාට පස්සේ ලැබුණු අලුත්ම වාක්‍ය තමයි බාහිර අයගෙන් දැනුම් අහන්න පුළුවන්කමයි ප්‍රසංසා ලබන්න පුළුවන්කමයි. අන්තිමට භාෂාව පුළුවන් වෙලා කියන අරගෙන තියෙන අටලොව දහමින් කම්පා වෙන්න පුළුවන්කමයි. එහෙම නෙමෙයිද? එතකොට තේනවද සද්දයට අමතරව තමගේ මනසේ ක්‍රියාකාරකම් ටිකක් හදාගෙන තියෙනවා සද්දයට සමගාමීව කියලා. එතකොට ප්‍රසංසාව හෝ නින්දාව ලැබුණේ තමන්ගේ මනසේ තියෙන ක්‍රියාකාරකම් ටික මිසක සද්දේ නිසා නෙවෙයි කියන එක තේරෙන්නේ නැහැ අපිට. මුලින්ම ජර්මන් රටට ගොඩබැත්ත දවසේදී මුල් කාලේදී කිසි කෙනෙක් තමන්ට බැනපු අයක් නැහැ, ප්‍රසංසා කරපු අයක් නැහැ. දැන්නට තේරුණා ප්‍රසංසා කළාට තේරුණා කියන එක කියනවා අපේ මනස සක්‍රිය නැහැ ඒ සද්දයක් එක්ක. අපේ මනසේ සද්දේට සමගාමීව හිතන්න කොහොම තිබිලා නැහැ කියන එකක් කියනවා නේද? කාලයක් යනකොට ජර්මන් භාෂාව පුළුවන් වුණා කියන්නේ වචන හොරු වුණා කියනවා. ඒ කියන්නේ සද්දියත් එක්ක හිතන්න හොරු වුණා. ඒ කියන්නේ කනට ඇහෙනකොටම අපි හිතනවා එහෙනම් මේ මට බයිනවා කියලා. එහෙනම් ජර්මන් ජාතික කෙනෙක් බයිනවා කියන දැනුම අපි කනහරනදී අරගෙන තියෙන්නේ හිතහරනවා. ප්‍රසංසාව අරගෙන තියෙන කනහරානේ හිතහරයි කියන එක පේනවා. එතකොට දැන් අපිට අටලෝ දහමින් කම්පා දෙන්න පුළුවන් කමක් හම්බ වුණා නම් හම්බ වුණේ අවිද්‍යාවෙන් හටගත්ත මානසික මට්ටම නිසා කියන එක පේනවා නේද? එතකොට මේ සම්මා දිට්ඨි සුතේ සුතමත්තන් කියලා දැක්කොත් එයාට තේරෙනවා මොකද්ද? ඇහිම ඇහිම කමනයි නම් කියන එක පේන මට්ටමට ආවෝ එයා දුක ඇති වෙන විදිහට හෝ සැප ඇති වෙන විදිහට හිතන්නේ නැහැ මනසේ. හිතලා හිතුවා මේක හිතලා ඇති කරගත්ත එකක් මිසක හිතන තමන්ගේ මනසේ හිතනදී බාහිර සද්දේ රූපේට සද්දේට ගැට ගහන්නේ නැහැ. එහෙම වුණහම වෙන ලාභේ මොකද්ද? අනුන්ගේ පිහිට යදින්න ඕනේ, වැඳගෙන ඉන්න ඕනේ, තමන් දුකටපත් කරන්න එපා කියලා. ඒක නිසා ලෝකෙ ඔක්කොටම වෙනවා යම් මට්ටමක චාටුවකින් ඉන්න. මේ පේන හොඳ මූණවල එක්කෙනෙක්වත් නැහැ. මොකද්ද? ටිකක් හරි අනිත් පැත්තට හැරුණා. මුළු ලෝකෙ ඔක්කොටම වංචනිකයි. හොඳ වචන, ප්‍රිය වචන ඇහෙනකම් ඔක්කොම කීකරුයි, ඔක්කොම සුවචයි. බැරි වෙලා ටිකක් එහාට මෙහාට වචන ටිකක් හප්පලා බලන්නකො බලන්න. කීකරුකම් සුවචකම් කොහෙද කියලා. අර වේදේකා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ. මේ නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ අනුම්මතින් සකදුක් යදින අය නෙවෙයි. නිවහල් නිදහස්. නියම විදිහට නිදහස් නිවහල් චින්තනය. නියම මානසික ක්‍රියාවලිය. පවත්වන එකම අද්විතීය පුද්ගලයෙක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒක නිර්මාණය වෙන්නේ මේ සම්මාදිට්ඨියත් එක්ක ගන්න බෑ වෙන එක. ඒ මනස තමයි ලෝකයේ තුල කිසිවෙකුටවත් යටත් නොවුණු සීටි බුතෝස්මි නිබුතු මම නියුනේ වෙමි සිසුල්ලුයේ වෙමි කියන මනසක් හදාගත්ත පුද්ගලයා රහතන් වහන්සේ කියලා කියනවා. මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කියන්නේ ඒ සම්මා දිට්ඨිය නිසා මෙන්න මේ කාරණාව විද්‍යමාන වෙන නිසා. ඒ නිසා මේ සම්මා දිට්ඨිය නිවන කියලා කිව්වේ. ඒ සම්මා දිට්ඨියට අසංකතය කියලා කිව්වේ. සම්මා දිට්ඨිය නිවන සම්මා දිට්ඨිය අසංකතය නිසා නෙවෙයි. ඒ නිසා සාක්ෂාත් වෙන සිද්ධිය නිවන සාක්ෂාත් වෙන ධර්මතාවයේ අසංකතය නිසා. ගෙවෙන ධර්මතාවයේ දුක නිසා. හරි. උන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය නිසා ඇති වෙන ප්‍රතිඵල ටික. දැන් සම්මාදිට්ඨියට පසු ඒ කියන්නේ පසු ටික කිව්වා දැන් පෙර. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න කුමකට හේතුද? ඒ කියන්නේ දැන් අපිට දිට්ඨිය දිට්ඨමත්ත සුඛේ සුතමත්ත මුඛේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියන ටික පෙන්නුවා. ඒ ටික උනොත් වෙන ප්‍රතිඵල ටිකක් මම පෙන්නුවා. දැන් ඒ ටික ඇති කරගන්න මොකක්කට හේතුද? කියන තැනට ආයත ඒකෙදි තමයි සීලයට පිළිතරන ඕනේ සමත කමටහනක් උදව් කරගන්න ඕනේ. ඊට පස්සේ විදර්ශනා ඥානකින් යුක්ත වෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන දෙන්න මේ ත්‍රි ශික්ෂාව කියන්නේ. මේ ත්‍රි ශික්ෂාව සීලයක පිළිතුර සමත කමටහනකින් හිත වඩමින් විදර්ශනා කරන්න ඕනේ. සීලයක පිළිතුර සමතකමතාණකේ හිත වඩමින් විදර්ශනා කරනකොට අනුක්‍රමයෙන් ටික 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 කෙලෙස් කෙවි 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 යනවා. කෙලෙස් ගෙවෙන්න ගෙවෙන්න සීල රකින්න පහසුයි. සීල රකින්න රකින්න සමාධි වඩන්න පහසුයි. සමාධි වඩන්න වඩන්න විදර්ශනා කරන්න පහසුයි. විදර්ශනා කරන්න කරන්න ආපහු සීල රකින්න පහසුයි. කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවෙනකොට සීල රකින්න පහසුයි. සමාධි වඩන්න පහසුයි. විදර්ශනා කරන්න පහසුයි. කොහොම පහසු වෙවි පහසු වෙවි පහසු වෙවි ওই චක්‍රය එනවා. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වාම. නීවරණ ධර්ම දුරු වුණාට පස්සේ ප්‍රමෝදී නීවරණ ධර්මයන් තමා කෙරෙහිලා නැටි ඔහුට පස්සාකාර ප්‍රීතියක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා හරියට රෝගී වෙච්ච මිනිස්සේ පහු කාලයේ ඒ රෝගයෙන් සුවපත් වෙලා නිරෝගී වෙච්ච තමාව දක්නට යම්සේ ප්‍රමෝදයක් ඇති වෙනවද? අනුන්ගේ වැඩකාරකම් කරපු දාසි කෙනෙක් පහු කාලේ දාසි භාවයෙන් මිදුනාම මිදිච්ච තමා දක්නවද? අනුන්ගේ ණයට ගත්ත කෙනෙක් පහු කාලෙදී ණය ගෙවා දමලා දීුණු වෙච්ච තමන්ගේ කර්මාන්තයේ දකින්නකොට ප්‍රමෝදය දකින්නවද? හිරේ වැටුණු කෙනෙක් හිරෙන් නිදහස් වෙලා නිදහස් සමාව දකින්නකොට යම්සේද? ආහාර පාන නැති දුර්භික්ෂ කාන්තාරයක ගිය කෙනෙක් කාන්තාර මාර්ගයෙන් ගෙවිලා කෑම වතුර තියෙන ගම් පියසකට අවතීර්ණ වුණාම ඇතිවන සතුට යම්වලුද? ඒ වගේ නීවරණ සහගත මනස යාට පේනවා දාස භාවයක් වැඩකාරයේ රෝගයක් හිරේ වැටුණා කාන්තාරක ණයක් ගත්තා වගේ. නීවරණයන්ගේ මිනිසු මනස දකින්න අයා දාස භාවයෙන් මිදුණා ණයෙන් මිදුණා හිරෙන් මිදුණා කාන්තාරෙන් මිදුණා දුර්භික්ෂ කාන්තාර මාර්ගයෙන් මිදුණා හිරේ මිදුණා වගේ රෝගෙ මිදුණා වගේ දකින්නවා නීවරණ ධර්මයන් ගෙ මිදිච්ච මනස. ඒ දකින්න කමටම හිතේ උදවැඩුණු ගතිය පිනාය නැගතිය ප්‍රමුදිත ගතියක් හටගන්නවා. ඒ ප්‍රමුදිත භාවයෙන් හේතු වෙලා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිදෙනවා, සැහැල්ලු වෙනවා. පස්සදිය. පස්සදිය නිසාම මේ හිතයි කයයි දෙකම එකම එක සැප පිල්ලයක් වෙනවා. කයක් නෙමේ ලෝකයට කියන්න වෙන්නේ තරවස ගිනියව ලුණු කල නිබඳේ දුක මිස කයක යනපත නොවේ. දර ටික ගිනියව ලුහම කිනි ගොඩක් කියනා මිසක දර ගොඩක් කියන්නේ නැහැ. ඒ වගේ දුක මිස කයක යනපත නොවේ. මේ දුක් ගොඩක් මිසක කය කියලා කියන්න සුදුසු නෑ කියලා. නමුත් ඕක අනිත් පැත්තට ආවා. සැප පිණ්ඩයක් කියලා කියන්නේ මේක කයක් කියන සුදුසු නෑ. එච්චරට කයයි හිතයි දෙකම සැපකාරකයි. මේ හිතයි කයයි දෙකම සැපකාරකයි. තථාගතයන් වහන්සේ කියනවා ඒ ප්‍රීතියෙන් සැපෙන් මේ කයේ නොතෙමුණු එකම තැනක්වත් නෑ. මේ මුළු කයෙන්ම ඒ ප්‍රීතිය හා සැපෙන් නොතෙමුණු එකම තැනක්වත් ඒ තරම් සැපයි. එතකොට මේ සාසනේ නියම සුවය කියලා කියන්නේ මොනවද? ඒකයි බුදුජානක දේශනා කරන සුඛ සාගත කායගත සතිය වඩන නැත්තම් එයා මේ සාසනේ පානීය කරපු කෙනෙක් නෙවෙයි කියනවා. මේ සාසනේ දීම මොහොතකට හරි දිව්ව කෙනෙක් කියන්න නම් සුඛ සාගත කායගත සතිය වඩන කෙනෙක් වෙන්න වෙනවා. සුඛ සැපේ සාගත සැපේ අනු ගිය කය විදර්ශනා නොකළනම් කෙනෙක් ඔය නිකන් අපි අද සැපේ කියලා හිතට තියෙන සොම්නස් ස්වභාවයක් කියන්නේ එහෙම නෙමෙයි. කයම සැපයි. සැපසහගත කය කෙරෙහි නැඹුරු නොවි විදර්ශනා නොකළනම් කෙනෙක් එයා මේ ශාසනේ පාණේ දන්නේ නැහැ. මේ ශාසනේ පාණේ කළ කෙනෙක් නෙමෙයි. මණ්ඩපේය නිදම්බික්කලේ බ්‍රහ්මචර්යයන් මහණෙනි බ්‍රහ්මචර්යාව නිහිරි පැනක් වගේ කියලා බුදුජානක දේශනා කළේ. කාර්කස අමිහිරි කසායතුන පානයක් නෙමෙයි මේ ශාසනේ බ්‍රහ්මචර්යයන් කියන්නේ. මේක හරි තැනින් අල්ලලා හරියට නොකරනකම් නොකළු මේක කසාය වීමක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට මේක කළා නම් ලෝකේ ඒචෝඩා සැප උපදින සැප ලැබෙන ක්‍රමයක් නැහැ. ඉතින් දිව්‍ය ලෝකේ දෙවියෝ ඊර්ෂියයි මේ සැපේට. දිව්‍ය ලෝකේ දෙවියෝ ඊර්ෂියයි මේ සැපේට. එච්චරට සැපයක් කියනවා. ඒ ප්‍රීතියෙන් සැපෙන් කය නොතෙමුණු තැනක් නැහැ. හිත කය දෙක සැපසහගත කල්ලි හිත සමාධිය වෙනවා. ඒ කියන්නේ තිමතුනි මෙච්චර කාලයක් හිත අසමාහිතුනි ඇයි? හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවනවා කියන්නේ මොකද? සැප හොයා රස්තිය දිනනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේවට කියන මොනවද? නිකේතන කියලා. ඇහැට නිකේතනය රූපේ, කනට නිකේතනය ශබ්දේ, නාසයට නිකේතන ගන්ධේ, දිවට නිකේතනය රස, කයට නිකේතන පොට්ටබ්බ. නිකේතන කියන්නේ මොනවද? හෝටල් නෙවෙයි, හෝටල්. හෝටල් ගානේ රත්යාදුනේ මොකටද මෙච්චර කරတာ පොයන්නේ? ඉතින් මේ රූප හොය හොය, ශබ්ද හොය හොය ගෙදර සීනි තියෙනවා නම් පින්වත්තුනි ගෝණි ගණ මුඩ ගහලා සීනි ගේන්න ඕගොල්ලෝ කඩේ යනවා නෑ. ඒ කියන්නේ සැප හොයාගෙන හෝටල් ගානේ ඇවිදින්නේ නිකේතන ගානේ රස්තිය දෙන්නේ අතුලත සැප නැති හින්දානේ. රූප හොය හොය ඇහැට, රූප හොය හොය ශබ්ද හොය හොය කනට, ගන්ධ හොය හොය දිවට, මේ වගේ අරමුණු හොය 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 යන්නේ ඇතුළත සැප නැති නිසා. මේ ආධ්‍යාත්මික ප්‍රීතිය හා සැපෙන් යුක්ත වුණාට පස්සේ සැපේ හොය හොයා හිත රස්තියදී යන ගතිය නතර වෙන්නේ ඉබේම. ඒකයි සැප සාගත කල්ලි හිත සමාධි වෙනවා කියලා කියන්නේ. හිතේ දුවන ගතිය නියම විදියට නතර වෙන්නේ ඊටයි. මොකද මේ වේදනාපච්චය තණ්හා, වේදනාව කෙරෙහි හිත හැමිලෙන තණ්හාව තියෙන. ආධ්‍යාත්මික පැත්තේ අධික සැපක් ලැබෙනකොට මොකද වෙන්නේ? ඒකච්චම නතර වෙලා තියෙන ඉතින්. අන්න සැපසහගත කල්ලි හිත සමාධිය වෙනවා. අන්නේ සමාධියට පේනවා කන ඉදිරිපිටට ඇහෙන ශබ්දය ලා බාලාග යථායස නිදා ප්‍රසංග කැප දුක්ඛ ධර්මතා අටින් එකක් ප්‍රතිනත් දෙපමත් නැහැ කියන එක. ඊට සමගාමීව ඇහෙන දෙත මොහොහර්ධයක් තමන් හිතන්න පුළුවන්. හිතනවා හිතුවයි කියලා ගන්න. ඇහෙන එක වෙනම එක, කනයි සබ්දයයි ඒක වෙනමන්තයක්, හිතන එක වෙනමන්තයක් කියලා ගන්න. දෙක පටල ගන්න. හිතන එක කනේ පැත්තට දාගෙන කනේ පැත්තේ හිතන පැත්තට දාගෙන අවුල් කරගන්න. දැන් කනගාවට ආවේ වෙනම සබ්දයක්, හිත පැත්තේ ඇති කරගත්ත වෙනම සබ්දයක්, හිත පැත්තේක කනේ මෙහාට දාගෙන කනේ එහා පැත්තේක හිත පැත්තට දාගෙන දැන් ප්‍රශ්න අපිට. ඇයි කනට කන නිසා හිත පැත්තට ආපේ කන පැත්තට දාගෙන මට දැන්නා මට හොඳ කිව්වා කියන එක අහගන්න. කන පැත්තේ ටික හිත ඇතුළට දාගෙන අහවල් සබ්දය ඇහුවා, අහවල් කෙනා කිව්වා කියලා හිත ඇතුළට ගන්න. අපි මේ දෙතත් අන්තෝජත බහිජත කරගෙන මේ ඉන්නේ. ඇතුළතත් ගැට දෙතත් ගැට හදාගෙන ඉන්නේ. ඉතින් ඕක නතර වෙනවා මෙන්න මේ සම්මා දිට්ඨිය කියන තැනදී. එතකොට ඔන්න ඔය සම්මා දිට්ඨිය කියන ටික ඇටි වෙනවා. දිට්ඨේ දිට්ඨමත්ත, සුතේ දිට්ඨමත්ත, මුතේ දිට්ඨමත්ත, විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියන ටික පිරෙනවා. ඔන්න ඔය සැප සහගත කාලේ හිත සමාධි වෙනවා කිව්වහම අන්න ඒ සමාධියට පිරෙනවා ඒ ටික. පිරෙනාම ආශ්‍රමයේ කෙලෙසම මනස මිදෙනවා. හරිද? එතකොට මේ සම්මා දිට්ඨියට ඇති වුණාම සම්මා දිට්ඨියට පසුව ආශ්‍රමයේ කෙලෙසම මිදෙනවා. සම්මා දිට්ඨියට පෙර සීල සමාධි ප්‍රත්‍ය ඇති කරගත යුතුයි. ඒකට මම ඒ සමාධියේ විදර්ශනා කටයුතු කමඨහනක් මේ වෙලාවේ මතක් කළේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේලාත් එයි මමත් ඉදිරියේදීත් එනවා. එතකොට මෙතන ඉඳලා සීලය ගැන, සමාධි කමඨහන් ගැන, විදර්ශනා කමඨහන් ගැන කරන ඔක්කොම දේශනා උන්වයේ සඳහයි කියන කාරණාවට පින්වත් ස්වාමීන් වහන්සේලා ඉමුතුන් මනසෙන් ආදේශ කර ගන්නවා. මොකද ඒක තේරෙන්නේ මේ වැඩසටහන දෙකෙන් ඉඳලා මෙතන ඉඳලා හැමදාම අපි යම් සීලයක් රැකගන්න රැක්කේ සමාධියට උපකාර වෙනත් සමාධිය ඇති කරගන්න ඇති කරගත්තේ විදර්ශනාවට උපකාර වෙනස ඒ විදර්ශනා කලේ මොකටද මේ සීල සමාධි ප්‍රඥා වැඩි මොකටද මෙන්න මේ සම්මාදිට්ඨි ඇති කරගන්න. ඔය සම්මාදිට්ඨි එක පරිහායක්. ඉදිරියේදී අපි සම්මාදිට්ඨිය පිළිබඳ තව ක්‍රමවත් කතා කරගමු. ඕනම කෙනෙකුට ඕනම තැනක සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ හැමතැනකදීම අත්වන ප්‍රතිඵල ටිකයි ළඟාවෙන්න තියෙන කාරණා එකයි. සම්මාදිට්ඨිය එක එක තැන් වලින් නම් කළාට, එක එක පරිහායන්ගෙන් නම් කළාට ළඟාවෙන්න තියෙන සීල සමාධි ප්‍රඥාමයි සාක්ෂාත් වෙන්නේ ආශ්‍රයයෙන්. සාක්ෂාත් වෙන්නේ අසංකතයෙන්ම. මේ විදිහට අපිට පුළුවන් මේ සම්මාදිට්ඨිය කියන එක ජීවිතය කරගෙන ආශ්‍රය ධර්මයන් සය කළා හැමදාම සතරදී යම් කෙලෙසියක් නැති කරගන්න බැරි වෙච්ච නිසා මේ දුක් සාගත සසර ඉහළ පහළ ගියා නම් ඒ මෙයට ඇවිද්ද තැවිසරුවා නම් ඒ සසර දුක නැති කරගන්න ආදාතම අපිට පුළුවන්. ලෝතරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ජීවමාන වෙද්දී කියලා දේශනා කරන්නේ මේ ටිකම තමයි. මේට වඩා අඩු වැඩියක් නැහැ. ඒ තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ටිකමයි. ඒ වචනමයි අපිට දෙලේ තියෙන අර්ථයම අරගෙන පෙන්නනවා මිසක පෞද්ගලික අර්ථ ශේෂයක්වත් මේ තුල නැහැ. සම්මා දිට්ඨිය කියන ධර්මතාවය ජීවිතේ කරගන්න මාර්ගයක්. ඒ මාර්ගය තුල සම්මා දිට්ඨිය ඇති කරගන්න සම්මා දිට්ඨිය නිසා ආශ්‍රයයක් ඇතිවීම. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ඔබට කියන ධර්මතා පහ. මේ සම්මා දිට්ඨිය කියන එකට පසු කාරණා දෙකයි පෙර කාරණා තුනයි. මොකද සීල සමාධි ප්‍රඥා කියන මේ ටිකේ ප්‍රතිඵලය තමයි සමාධිය. මොකක් නිසාද සමාධිය ඇති කරගත්ත යුත්තේ? විමුක්ති විමුක්ති ඥාන දර්ශන. ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස නිදී ගන්න මිදුනහම මිදුනා කියන ප්‍රත්‍යක්ෂ ඥානය සඳහා. එච්චරයි. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ටිකෙන් ඇත්ත ඇති ඇති දකිනවා. ඇත්ත ඇති ඇති දැකලා ආශ්‍රයෙන් කෙලෙසුන්ගේ මනස මිදුනාම ඒ තමයි සියලු සංසාර දුකින් මිදුනා. එයා ජාතියෙන් මිදුනා, ජරාවෙන් මිදුනා, මරණයෙන් මිදුනා, ශෝක පරිදේ දුක් දෝම උපායාසයෙන් මිදුනා, සියලු පංච උපාදාන කඳ දුකින් මිදුනා යන ගණට යනවා. ඒ සියලු දුකේ නිවීම, දුකේ මිදීම, මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට, මීට සහ සම්බන්ධ වෙච්ච පින්වත් සීලුම් දෙනාට මේ දේශනාව හේතුපනිස්සියම වේවා කියලා අසර්ථ කරනවා. සම්බදනාටම තෙරුවන් සරණයි.